नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। एकासनं एकसेय्यं एको चरमतन्दितो एको दमयमत्तानं वनन्ते रमतोऽस्याति।
සාදු සාදු සාදු
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අදත් අපිට යම්කිසි විදිහක අවස්ථාවක් ලැබිලා තියෙනවා, පොඩ්ඩක් යම්කිසි කතාබහකට, එහෙම නැත්නම් පැහැදිලි කර ගැනීමකට. ඉතින් අද දවසේ කතාබහ මං මේ විදිහට පටන් ගන්නම්. දැන් අපි හිතමු අපිට කෙනෙක් මෙන්න මෙහෙම වචනයක් කියලා සුබ පතනවා. මොකක්ද කියන වචනේ? ඒ කෙනා කියනවා අපිට මේ you live in interesting times කියලා. මේ කෙනා අපිට කියනවා ඔබ උද්‍යෝග කර කාලෙක ජීවත් වේවා. ඉතින් බැලු බැල්මට මේක නිකන් ඇහුවහම මේක නිකන් සුබ පැතීමක් කරා වගේ, අපේ හිතසුව බලාපොරොත්තු වෙන කෙනෙක් අපිට යම්කිසි දෙයක් ආශිර්වාදයක් කළා වගේ හැඟීමක් කෙනෙක්ට මතුවෙලා එන්න පුළුවන්. අන කියනවා මේ you live in interesting times. ඔබ මේ විදිහ උද්‍යෝග කර කාලෙක ජීවත් වේවා. ඒ වගේ අවධියක ඔබ ජීවත් වේවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට එක්තරා විදිහක මේ අද කාලේ ලෝකේ වගේ, අද කාලේ තියෙන මේ වටපිටාව වගේ, අනේ ඒ වගේ කාලයක ජීවත් වේවා, ඒ වගේ කාලයක් ඔබට ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඉතින් ඇත්තට බැලූ බැල්මට සුබ පැතුමක් වගේ මේක පෙවුනට මොකද, මේක එක්තරා විදිහක සාපයක්. ඕක පාවිච්චි වෙන්නේ චීනයේ සාපයක් විදිහට. කෙනෙක්ට සාප කරන්න ඕන නම්, තමුන්ගේ තරහකාරයෙක් ඉන්නවා නම්, අන්න සුබ පතන ක්‍රමයක් ඔබ මේ වගේ උද්‍යෝග කර අවධියක ජීවත් වේවා, එවැනි අවධියක් ඔබට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් අයියෝ අපිට බොහෝ වටිනා කියන ප්‍රාර්ථනාවක් සිද්ධ කරා, අපි හොයාගෙනම ගිය දෙයක් අපිට ලැබුණා කියන වගේ අදහසක් ගොඩ දෙනෙක්ට මතුවෙලා එද්දී නිවැරදි අර්ථය, නිවැරදි තේරුම දන්න කෙනාට තේරෙනවා මේ කරේ සාපයක්. සාපයක් මේ සාප කිරීමක් සිද්ධ කරේ. අන්න මොකද වුනේ, මෙන්න මේ වගේ අවධියක ජීවත් වෙන කෙනෙක් එක්තරා විදිහක සාපලත්තෙක් බවට පත් වෙනවා, සාපයකට අහු වුණ කෙනෙක් බවට පත් වෙනවා. ඇයි ඒකට හේතුව කියලා පොඩ්ඩක් කල්පනා කරන්න පුළුවන්. දැන් ඔ වැඩි ඕනේ නෑ, මම මේ දැන් ටිකකට කලින් පරක්කු වෙලා දුන් දාගෙන මේ වැඩසටහනට එනකොට අන්න ඈතින් ඇහෙනවා පීකරයක්. හැමදාම ඉරිදා උදේට ගමේ ඇහෙනවා ඕක. ඉතින් ඔය ගහවසට සතිපාසලට එන ළමයින්ගෙන් ඉතින් මං අහනවා හිටපු ගම මොකද්ද මේ ඉරිදා උදේට ඇහෙන පීකරේ? ආ ස්වාමීන් වහන්සේ, දහම් පාසල් තියෙන දවසට පීකරේ දානවලු. මුළු ගමටම ඇහෙන්න ඕන ඉතින් දාගෙන ඉන්නවා පැය භාගයක් හමාරක්. ඉතින් මේ අන්නේ දහම් පාසල් තියෙනවා කියන්නේ, මේ දහම් පාසල් තියෙනවා කියන්නේ අනේ ලොකු සේවාවක් වගේ හිතෙන්නේ බැලු බැල්මට. අන්න මොකද්ද මේ මහා ගෝරනාඩුවක්, මේ පීකරයක් දවස පුරාවට වැඩ. ඔන්න ඉතින් ධර්මයේ බෙදනවා කියලා අපිට ලැබෙන දේවල් තමයි ඕවා. හවසට අන්න බෝධි පූජාවක් හරි මොකක් හරි දාගෙන ඉන්නවා. ඉතින් මුළු කංකරච්චර ඉවරයක් නැහැ. එක්තරා විදිහක හොඳයි අප්පා මේ අර මොකක්ද අලුතෙන් දාපු නීතිය. ආයෙම ඕනේ නැහැ, දෙන්නේ නැහැ, වෙනම විශේෂයක් කරන්නේ නැහැ. ඔය පන්සලේ ඇතුලේ බ්‍රෝඩ්කාස්ට් කරගෙන ඉන්න, පල්ලිය ඇතුලේ බ්‍රෝඩ්කාස්ට් කරගෙන ඉන්නේ ඇති, එතන ඉහට ඕනේ නැහැ. ඔය ඔම දැම්මා කියලා ඕක අහන මිනිස්සු ඇත්තෙත් නැහැ. ඕකෙන් පැතිරෙන ධර්මෙකුත් නැහැ. එහෙම ධර්මයක් පතුරවන්න බෑ. ඉතින් මොකද්ද මේ ලැබිලා තියෙන්නේ? හිතනවා මුළු ගමටම අපිට බ්‍රෝඩ්කාස්ට් කරන්න පුළුවන්, මුළු ගමටම අපිට දැනුම් දෙන්න පුළුවන්, මුළු ගමටම ධර්මයේ බෙදලා දෙන්න පුළුවන් කියලා. එහෙම සහනයක්, එහෙම විවේකයක් එකෙන් ලඟ වෙලා ඇවිල්ලා නැහැ. ඒ වෙනුවට සාපයක් තමයි ඕක. සාපයක් තමයි ඕක. ඔය කටින පින්කම් තියෙන දවසල ඉස්සර ගෙදර ඉන්න කාලේ මහා රාත්‍රියට ඇයෙනවා නිකන් මේ අහස කඩා වැටෙනවා වගේ සද්දයක්. අනේ හොඳටම නිින්ද යන වෙලාව. හොඳටම නිින්ද යන වෙලාව. ඉතින් අම්මා හැම නැගිටලා කටින පින්කම් බලන්න යද්දි මං අනිත් පැත්ත හැරලා නිදි ගන්නවා. මොකද්ද ඕකේ ඇති වැඩි තියෙන බලන්න තියෙන මොකද්ද ඕකේ? එහෙම දෙයක් නැහැ. ඔය රෑ බීගත් එවුන් ටිකක් එක එක ජවසන් නටාගෙන පාර දිගේ යනවා. ඔච්චරයි. ඕකේ තියෙනවාද ආශ්චර්යයක්? ඕකෙන් අපිට ලැබෙනවාද සහනයක්? නෑ. අන්න ඔය වගේ අවධියක ජීවත් වුණොත් මොකද්ද? මෙන්න සාපලද්දෙක් වෙන මොකක්වත් නෙමෙයි, සාපලද්දෙක් බවට පත් වෙනවා. ඈ අන්න චීනේ සාපයක්. ඉතින් ඔහොම කිව්වහම මතක් වෙනවා ඇති අර බෝසතාණන් වහන්සේගෙත් කතාවක් තියෙන්නේ. අර සක්‍රිය ඇවිල්ලා මොනවද හොරගම් කළා? ඈ බෝසතාණන් වහන්සේයි සහෝදර සහෝදරියෝ ටිකකුයි අනේ කැලේකට වෙලා යම් කිසි විදියක පැවිද්දක් කරගෙන ඉන්නවා. සක්‍රිය ඇවිල්ලා මේ පිරිසගේ සමගිය බලන්නද මොකද්ද ඔයකට? ඔයානම් වැඩක් නැති වැඩ. සක්‍රයෝන් කියන්නේත් ඔය නිකන් ඉන්නේ ලයද කාලේ ඉන්න කට්ටිය වගේ තමයි. ඈ අනේ අනවශ්‍ය දෙයකට ඇවිල්ලා අත දාලා බලනවා මොකද වෙන්නේ කියලා. එහෙම පරීක්ෂාවක් අවශ්‍ය නැහැ. එහෙම පරීක්ෂාවක් ස්වභාව ධර්මයෙන්ම සිද්ධ වෙනවා. මොකටද මේ ඇවිල්ලා වෙනම සක්කර එකේකට? ඈ කොහොම හරි ඇවිල්ලා ඉතින් ඔන්න මොකද්දෝ කරාම මේ පිරිස සාප කරනවා. සාප කරන්නේ මොකද්ද? පන්සලක ස්ථානාධිපතිකමක් ලැබේවා. ඈ රටක රජකමක් ලැබේවා. මේ විදියට උද්‍යෝග කර අවධියක ජීවත් වෙන්න ලැබේවා කියලා තමයි කරන සාපය. මොකද දන්නෝ දනිති, ඒ ආර්ය ප්‍රතිපදාවට වැටෙන පිරිස දනිති මේකේ තියෙන සාපලත් ස්වභාවය. කොච්චරනම් සාපයක්ද මේක? කෙනෙක්ට කරන්න පුළුවන් දෙන්න පුළුවන් වදයක් තියෙනවා නම් උපරිම ಜಾති එකක් තමයි ඔය. ඔయిత එහා ඔయిత බරපතල දඬුවමක් වෙන දෙන්න දෙයක් නැහැ. මොකද නිදිය ගන්නවත් නැහැ. නිදියකට ඉන්න කොටත් ඇඟිල්ලෙන් ඇනලා අහනවා නිදිද කියලා. නිදිද කියලා අහන ඇඟිල්ලෙන් ඇනලා ඉවරලා තමයි අහන්නේ. ඉතින් උත්තරයක් දෙන්න පුළුවන් හොඳ හොඳම ජාතියේ උත්තරයක්. ඉතින් අමාරුවෙන් පොඩ්ඩක් වැළකුණොත් මිසක්, අමාරුවෙන් නොකිය ඉඳියොත් මිසක්. ඉතින් ඔන්න ඔය වගේ ලෝකෙක තමයි අපිට ජීවත් වෙන්න ලැබිලා තියෙන්නේ. මොකද්දෝ සාපයකට තමයි ඉතින් කරන්න දෙයක් නැහැ. කොහොම හරි මේ වගේ අවධියක තමයි අපි ජීවත් වෙන්නේ. බොහොම උද්‍යෝග කර අවධියක්, බොහොම අපේ ළඟට ළඟට අවශ්‍ය දේවල් ඔක්කොම ගණහලා දෙන අවධියක්, තොරතුරුත් ලොවෙත් නැති විදියට හිතා ගන්න බැරි විදියට ගලාගෙන එන අවධියක්. අන මුළු ලෝකෙම දේවල් අපේ ඉස්සරහට ගලාගෙන එනවා. ලෝකේ තියෙන උපරිම තාක්ෂණේ අන්න සතියක් යනකොට මෙහෙනුත් හොයාගන්න පුළුවන්. ඈ ඒ වගේ ලෝකෙක, ඒ වගේ ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් අන්න මේක ලැබිච්ච වටිනාකමක්ද? මේක ලැබිච්ච ආශිර්වාදයක්ද? නෑ, අර කාගේ හරි සාපයක් තමයි. කාගේ හරි සාපයකට තමයි මේ ලක් වෙලා තියෙන්නේ. කවුරු හරි මේ දවස්වල අපිට එහෙම සාප කරලා ඇති, මේ වගේ අවධියක ඔබ ජීවත් වේවා, මේ වගේ අවධියක ඔබට ජීවත් වෙන්න ලැබේවා කියලා. ඉතින් ඒ වගේ ලෝකෙකට බුදු කෙනෙක් බණක් කියනවා. මේ විදිහේ සාපලත් ලෝකෙකට, මේ විදිහේ උද්‍යෝග කර අවධියකට බුදු කෙනෙක් බණක් කියනවා. මොකද්ද මේ කියන බණේ කියලා අපි පොඩ්ඩක් විමසලා බලමු. අද ඉදිරියෙන් තියාගත් එකත් ගලපගෙන ඉදිරියට අරන් යන්න. ඉතින් එතෙන්දි සඳහන් වෙන්නේ මෙහෙම දෙයක්. මොකද්ද ඔතන යම් කිසි නිකන් අර බජාර් එකේ නැති හාමුදුරු කෙනෙක් ගැන කතාවක් තමයි තියෙන්නේ. දැන් වටපිටාවේ කට්ටිය ගිහිල්ලා කොම්ප්ලේන් කරනවා බුදුරජාණන් වහන්සේට. කොම්ප්ලේන් කරන්නේ මොකද්ද කියනවා? මේ හාමුදුරු වැඩිත් එක්ක වැඩි අපිත් එක්ක එන්නේ නැහැ ගනුදෙනුවට. එම් බජාර් එකට එන්නේ නැහැ, ඔහෙ ඉන්නවා පැත්තකට වෙලා ඉන්නවා කියලා. ඔය පැවිදි වුණත් තියෙන ලෙඩේ තමයි ඕක. පැවිදි වුණත් බේරෙන්න බෑ. පැවිදි වුණත් ඇවිල්ලා තට්ටු කළා හරි අහනවා මොකක් හරි එකක්. ඈ නිදිද කියලා ආන ගතියක් තියෙනවා. ඒක ඉතින් යවන්න බෑ. ඉතින් ඒ වගේ කට්ටියක් වෙන්ට ඈ. ගිහිල්ලා කියනවා මේ මෙන්න මෙහෙම චෝදනාවක් වගේ දෙයක්. මේ හාමුදුරුව වැඩි අපිත් එක ගැවසෙන්නේ නැහැ. මේ හාමුදුරුව වැඩ කටයුතු වලට එන්නේ නැහැ. මේ හාමුදුරුව මේ මොනවද ධර්ම සාකච්ඡා වලට එන්නේ නැහැ කියලා වගේ නිකන් මොකක් හරි වෙන්න ඇති. ඉතින් එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර තමයි යම් කිසි දෙයක ගාථාවකට නැගිලා තියෙන්නේ. මේ මොකද්ද කියනවා? ඒකාසනං ඒකසෙය්‍යං ඒකෝ චරමතං දිතෝ ඒකෝ දමය මත්තානං වසන්තෝ වසන්තේ රමිතෝසියා. ඔන්න එළි උත්තරයක් තමයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. අන්න කියනවා හුදකලාවේ ඒකාසනං, හුදකලාවේ හිඳීමට සෙවුනේ වෙයි, හුදකලාවේ හිඳීම සෙවුනේ වෙයි. ඒකෝ ඒකසෙය්‍යං හුදකලාවේ සයනේ කිරීම සෙවුනේ වෙයි. ඒකෝ චරමතං දිනෝ, අර විදියට හුදකලාවේ හැසිරීමක් සෙවුනේ වෙයි. ඒකෝ දමය මත්තානං වනන්තේ රමතෝ සියා. මේ විදියට කුසීත නොවී හුදකලාවේ හැසිරීම සොයන ලද තැනැත්තා, හුදකලාවේ හැසිරෙන ලද තැනැත්තා තමාව දමනය කරමින් මෙන්න මේ වනයට පෙම්බැඳ, වනයට ඇලුනෙක්ව, එහෙම නැත්නම් ආරණ්‍යයට ඇලුනෙක්ව කටයුතු කරනවා කියලා බුදුරජාණන් වහන්සේ අර ආපු පිරිසට තමයි මං හිතන්නේ බණේ කියන්නේ. අර ආපු පිරිසට තමයි උත්තරේ ලබා දෙන්නේ. මේ විදිහට හුදකලාවේ හිඳීමක් සෙවුනේ වෙයි, හුදකලාවේ හැසිරීමක් සෙවුනේ වෙයි, මේ විදිහට කම්මැලි නොවි, කුසීත නොවි හුදකලාවේ හැසිරෙන මේ තැනැත්තා අන තමාව දමනය කිරීමේ අදහසින්, තමාව විවේකයකට පත් කිරීමේ අදහසින් ආරන්නේ එහෙම නැත්තම් මේ වනයේ ඇලුනේ වෙයි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඔය විදිහේ උත්තරයක්, ඔය විදිහේ පිළිතුරක් තමයි භාග්‍යවතුන් වහන්සේ ලබා දෙන්නේ මෙන්න මේ විදිහට විවේකයක් හොයාගන්න, මේ විදිහේ ලෝකෙක මේ විදිහේ තමුන්ට සැනසීමක් හොයාගන්න මේ වගේ ලෝකෙක කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ වගේ ලෝකෙක ජීවත් වෙන පිරිසකට විශේෂයෙන් තව තව උද්‍යෝග කර ලෝකයක් දිහාටනේ අපි ගමන් කරන්නේ. දවසින් දවස අලුත් අලුත් විදියට වැඩි වැඩියෙන් උද්‍යෝග කර බවට පත් වෙනවා. දවසින් දවස අලුත් අලුත් දේවල් හොයා ගැනීමකට ලක් වෙනවා. ඉතින් ඒ වගේ ලෝකයක ඉඳගෙන මේ වගේ බණක් අහන්න ලැබීම හොඳ දෙයක්. මේ බුදුරජාණන් වහන්සේගේ මෙන්න නිවැරදි මඟක් පෙන්වනවා, නිවැරදි ක්‍රමවේදයක් පෙන්වනවා. ඉතින් අපි හිතනවා, කල්පනා කරනවා, ඇත්තරම මේ තාක්ෂණය අපිට කොච්චර දේවල් අංකලා දීලා තියෙනවද, කොච්චර පහසුකම් ලැබලා දීලා තියෙනවද කියලා. නමුත් ඇත්තටම ගොඩක් වෙලාවට සාපයක් තමයි ලං වෙලා ඇවිල්ලා තියෙන්නේ පහසුකමක් කියලා. ඔය තාක්ෂණය කියලා පෙන්වුනට මොකද, වැඩි හරියක් සාපලද්දෙක් බවට තමයි කවුරු කවුරුත් පත් වෙලා තියෙන්නේ. දැන් අපි හිතමු යම් කිසි දෙයක් මිලදී ගන්න ගියත්, අන්න කම්පියුටර් එක ඉස්සරහා වාඩි වුණාම ඒ අවශ්‍ය දේ, අපි හිතමු මොකද්ද, ගෙදරට අවශ්‍ය විදුලි උපකරණයක්, අවශ්‍ය දේ ජාති 10ක් 15ක් හොයාගන්න පුළුවන්. අන්න මේ ජාති මෙන්න මේ වර්ණවලින් අවශ්‍ය විදියට මිලදී ගන්න පුළුවන් කියලා ඔන්න ඉතින් ඉන්ටර්නෙට් එකෙන්ම ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්. නමුත් අන්න ඒක ලැබුණාට පස්සේ හිතට සැනසීමක් තියනවද කියලා විමසලා බැලුවොත් අන්න යම් කිසි දියක පරීක්ෂණවලිනුත් ඔප්පෙලා තියෙන එක තමයි මේ තැනැත්තා මේක ලැබුණත් කල්පනා කරනවා හරියට මේ අපරාධ මේක නැතුව එන එකක් ගත්තරන් කියලා. ලැබුණත් ඒක පිළිබඳ සැනසීමක් නැහැ. අච්චර තේරීමක් අපි ළඟට ගෙනහලා දීලා මේ තාක්ෂණයෙන් කරලා තියෙන හොඳ වැඩක් කියලා අපිට හිතුණාට, බැලූ බැල්මට පෙවුණාට ඇත්තටම එහෙම හොඳක් නැහැ. ඒ වෙනුවට වෙලා තියෙන්නේ අන්න අර හිතේ සැනසීමක් යම් පමණකට හරි තිබුණාද ඒකත් දුරු වෙලා ගියා. අරක ගත්තට පස්සෙත් මේ තැනත්ත කල්පනා කර කර ඉන්නේ, අයියෝ මේක නැතුව අරක ගන්න තියුණා, මේ පාට නැතුව අර පාට ගන්න තියුණා කියන විදිහේ දෙයක්. දැන් අද කාලේ අපි හිතමු විලාසිතා ෆැෂන්, අන්න ඒකෙත් තියෙන්නේ ඔය ක්‍රියාවලියනේ. අනේ මොනවා හරි එකක් අරගන්නවා, අරගෙන ලස්සනට ෆොටෝ එකක් අරගෙන වට්ස්ඇප් පේජ් එකටත් දාගන්නවා, අර ප්‍රොෆයිල් පික්චර් එක විදිහට. දැන් මට මොකද, හරිද, සතුටුද දැන් ඕක පිළිබඳ කියලා ඇහුවොත් නෑ. ඒ වෙනුවට කල්පනා වෙනවා, අයියෝ මීට වැඩිය වෙනස් එකක් අලුතෙන් ඇවිල්ලා, ඈ අර ලේඩි ඇඳගෙන යන එක ඊට වැඩිය ලස්සන පාටයි කියලා. ඔන්න ඉතින් පවදා ඉඳලා අර විදිහේ ලෙඩක්, අර විදිහේ වෙහෙසක් තමයි මතු වෙලා ඉන්නේ. ඉතින් මෙච්චර වියදම් කළා, මෙච්චර අමාරුවෙන් කැමැතිම පාට විදියට හොයාගත්ත දේ, හැබැයි ඒත් සතුටක් නැහැ. ඉතින් ටික දවසකින් අර ප්‍රොෆයිල් පික්චර් එක අයින් කළා, අලුත් එකක් දාන්න වෙනවා. ඉතින් අලුත් අලුත් ඇඳුමක් සමග, අලුත් විලාසිතාවක් සමග අලුත් එකක් දාන්න වෙනවා. ඉස්සර මගේ යාළුවෙක් ඉන්දියා කෙන්දිරි ගානවා. මොනවද කෙන්දිරි ගානේ? අයියෝ බෑ, මේ හරියට මේ අඳින්න කරන්න විදියක් නෑ කි කි මේ හොඳට රස්සාවක් කරන කෙනෙක්. ඇහුවොත් මොකද කියලා, මේ හැමදාම එක සූට් එකක්, එක එක ඇඳුම් කට්ටලයක්, එක එක පාටියකට විතරයි. ඊට පස්සේ ඒක අඳින්න බෑ, ඒක අල්මාරියේ. පවුවදාට යන්න තව අලුත් එකක් ඕනේ. ඉතින් කවදාවත් සැනසීමක් ලබන්න පුළුවන් කියලා හිතන්න අමාරුයි. හිතන්න අමාරුයි. අන්න මොකද උනේ, අර විදිහේ සංකල්පයක්. ඉතින් ඕවා කොහොමද අපිට ඇවිල්ලා තියෙන්නේ කියලා බැලුවොත්, ඔන්න ඔය ව්‍යාපාරික කට්ටියම තමයි ඕවා පෝලා තියෙන්නේ. දන්නේම නැතුව ඔය ටීවී එකක් ඉස්සරහා වාඩි වෙලා ඉන්නකොට බ්‍රේන් වොෂ් වෙනවා. අන්න මොකද ඒවා ඔක්කොම තියෙන්නේ අර ඇඩ්වර්ටයිස්මන් තමයි. ඔය නාට්‍යයක් බලනවා කියලා බැලුවට ඒ නාට්‍ය ඇතුලෙත් තියෙන ඇඩ්වර්ටයිස්මන්ට්. ඊට පස්සේ අතරමැදක් දානවනේ විවේක මොකද විරාමයක්. ඈ මේ වෙලඳ දැන්වීම විරාමයක් කියලා එහෙම එකකුත් දානවනේ අතරමැද. ඔක්කොම තියෙන බ්‍රේන් වොෂ් වෙනවා. ඒ දවස්වල කට්ටිය කියනවා මොකද්ද මේ වෙළඳ දැන්වීම පෙන්වන කාලය අතරතුර නාට්‍ය කෑලි කීපයක් පෙන්වීමට සිදුවීම පිළිබඳ අපගේ කනගාටුව. කාලේ දීලා තියෙන වෙළඳ දැන්වීම වලට අතරමැද නාට්‍ය කෑලි කීපයක් දානවා. ඉතින් කනගාටු එහෙම දෙයක් කරන්න උනාට නමුත් කනගාටු වෙන්න උමුත් කරන්න වෙනවා. ඉතින් අර නාට්‍ය ඇතුලේ තියෙන්නෙත් වෙළඳ දැන්වීම ඒගොල්ලෝ පරිභෝග කරන්නෙත් වස්තුන් ඒ වෙළඳ දැන්වීම් ඒවට වෙනම වෙනම අනුග්‍රහයකයොත් ඉන්නවා. ඒගොල්ලෝ ඇඳගෙන ඉන්න ටී ෂර්ටුත් ඒ වගේ වෙළඳ දැන්වීම්. අර විදියට ඇඳුම් විලාසිතා තියෙනවා නම් ඒවත් වෙළඳ දැන්වීම්. කොණ්ඩමෝස්තර තියෙනවා නම් ඒවත් වෙළඳ දැන්වීම්. අනේ හැම දෙයකටම අනුග්‍රහයකයෝ ඉන්නවා. ඊට පස්සේ ඒ නාට්‍ය කැලි ටික අතරමැද අර විදියට කොහොමත් වෙළඳ දැන්වීම්. ඉතින් ඔය විදියට නලු නිලියෝ වේවා ඔය විදියට නාට්‍ය වේවා මෙවැන් මොනවද මේ අපිට ගෙනහලා දෙන්නේ? ගෙනහලා දෙන්නේ යන්න මේ මේ දේවල් පිටිපස්සේ යන්න මේ මේ දේවල් ලං කරගන්න මේ මේ දේවල් ලං කරගත්තොත් ඔබට සහනයක් විවේකයක් හිත තුල සතුටක් ළඟා කරගන්න පුළුවන් කියලා. ඉතින් දුවනවා හැල් මේ දුවනවා කවදාවත් දිව්වට මොකද අනේ සැනසීමක් නන් නැත. සැනසීමක් නන් නැහැ. අන්න අතර මගදිම මලා කියලා තමයි කතාව අවසන් කරන්න වෙන්නේ. අතරමඟදීම මලා. අර හෙඩෝනික් ට්‍රෙඩ්මිල් කතාවක් කියන්නේ. ඔය ඔය ට්‍රෙඩ්මිල් කියලා එක්සර්සයිස් කරන යන්ත්‍රයක් තියෙනවානේ ඔය ජිම් වල. නැග් ගහම දුවනවා. දිව්වට මොකද හැමදාම එකම තැන. කොච්චර වේගෙන් දිව්වත් යන්නේ නම් නැහැ ඉස්සරහට. යන්නේ නම් නැහැ ඉස්සරහට. ඒ දුවනවා. ඔක ඇත්තට මේ දවස්වල අර මේ එංගලන්තයේ මේ විසිර කඳුරු වල වද දෙන්න හදපු උපකරණයක්. මොකද කරන් තියෙන්නේ මේ ඉරකාරයෝ පේලියට මේ වගේ උපකරණ එක නගවලා ඇවිද්දවනෝ. පැය දවසට පැය 8ක්ද කොහෙද ඇවිද්දවනෝ. ඇවිද්දාම මේ කැරකෙන යන්ත්‍රයේ බලෙන් මේගොල්ලෝ යම් කිසි විදියක වතුර පම්ප් කරනවා. ඒ අවශ්‍ය දේවල් කරගන්නවා. ඒ හිර කඳුරේ අවශ්‍ය බල ශක්තිය නිපදවා ගන්නවා. ඉතින් අර හිරකාරයෝ ටික දවස පුරාවට අර විදියට යන්ත්‍රයක නැගලා තමුන්ගේ ශක්තිය වැය කරනවා. කොමාරි ඕම ගී කාලයක් තිවිලා තිවිලා අන්තිමට තීරණය කරාලු මේක හරි අමානුෂිකයි මේක ගැළපෙන්නේ නෑ මේ මනුස්සත්වයට. ඒක නිසා අපි මේ යන්තරේ මේ හිර කඳුරෙන් අයින් කරමු මේ හිරෙන් අයින් කරමු කියලා. අයින් කරාට මොකද යන්තරේ අතෑරියේ නෑ. ඊට පස්සේ ඉරකාරයෝ පැත්තක තියදී යන්තරේ ආපහු ආවා. ඊට වැඩිය බරපතල පලිගැනීමේ චේතනාවකින් මහත කට්ටිය අරමුණු කරගෙන දැන් කට්ටිය ගෙවලා තමයි ඒක උඩට නැගගන්නේ. මෙන්න වටිනා යන්තරයක් මගේ මේ තෙල් තට්ටුව. තෙල් තට්ටුව අඩු කරගන්න. තෙල් තට්ටුව බස ගන්න. වටිනා යන්ත්‍රයක්. අර කෙනෙක් කියනවා මේ මිනිස්සයා මේ කියන්නේ මේ අවුරුදු 10ක් පුරාවට කාපු පොටැටෝ චිප්ස්. එහෙම නැත්නම් මේදය අයින් කරලා දෙන්න කියලා මේ කියන්නේ. ඉතින් නොකා ඉඳියන ලාබයිනි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් අන්න අර වද දෙන යන්ත්‍රයකට නැගලා දිව්වට මොකද? දුවනවා 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 දුවනවා. හැමදාම එකම තැන. ඉතින් ඔය උද්‍යෝග කර කාලෙක තියෙන ස්වභාවය තමයි නොයෙකුත් දේවල් ලං කරගන්නවා නොයෙකුත් පුද්ගලයෝ ලං කරගන්නවා. කොච්චර ලං කරගත්තත් කොච්චර හොයාගත්තත් කොච්චර පුද්ගලයෝ ඉඳියත් කවදාවත් සැනසීමක් නැහැ. හැමදාම දුවනවා දුවනවා. ඔය වටපිටාවේ ඉන්න කට්ටියත් අපි හිතනවා අපි නම් මේ සැනසීම ළඟා කරලා දෙන කට්ටිය කියලා. අනේ පාඩුවේ ඉන්නවා නම් ඒක තමයි තියෙන ලොකුම සැනසීම. ඉන්න දෙන්නේ නැහැ. එහෙම ඉන්න දෙන්නේ නැහැ. මින දෙන්නේ නැහැ. ඇවිල්ලා ආිනවා. ඇවිල්ලා ඇනලා බලනවා නිදිද කියලා. අහලා බලනවා නිදිද කියලා. හුස්ම වැටෙනවද බලනවා. ඈ මොනවා හරි කෑමට මොනවා හරි දෙන්න වෙයිද කියලා බලනවා. මේ හරි අනුකම්පාවෙන් හරි ආදරයෙන් තමයි මේ සිද්ධ කරන්නේ. සිද්ධ කරාට මොකද අන්න අර සාපයක් අපි පිටිපස්සේ එලවගෙන එනවා වගේ සාපයක් අපි පිටිපස්සේ හොයාගෙන එනවා වගේ ස්වභාවයක් තමයි මේක. ඉතින් කියනවා අර බලල්ලුන්ගේ කනක මසල්ස් 32ක් තියනවලු අපිව ගණන් නොගෙන ඉන්න. බලලගේ කන වැඩ කරන විදිය දන්නවනම් බලල් අර කැට් පර්සන් ලා ඉන්නවනම් බලල්ලුන්ට පෙන් බැඳපු කට්ටිය ඉන්නවනම් හොයාගන්න පුළුවන් කොච්චර කතා කරත් ගණන් ගන්න නෑ නේ. ගණන් ගන්න කන හොයිට මෙහෙට ඔක්කොම හරවනවා. ඒ මසල්ස් 32ම තියෙන්නේ අපි ඇහෙන එක අපි කතා කරන එක ඇහෙන්නේ නැහැ වගේ ඉන්නලු. ටක්ගාල ඒක ඇහෙන් නැතිවෙන්න ඉතුරු පැත්තර කණ හරවනවා බලලා ආයක අවශ්‍ය දෙයට අවධානය යොමු කරනවා. මොකද බෑ බේරන්න බෑ. බෑ බේරලා නවත්තන්න බෑ. ඈ බලලා අටවත් ඉන්න දෙන්නේ නැහැ. උටත් ඇනලා බලනවා. උටත් මොනවා හරි කියලා බලනවා. අන්න ඒ එහෙමවත් මේ කතා බහකට කරගන්න පුළුවන්. අර ඉස්සර මගේ යාළුවෙක්ගේ ගෙදර ඉන්දියා මේ බලලා ගොළු බලලෙක්. හරි ගොළු බලලු ඉන්නේ. ගොළු කියට ගොළුම නෙමෙයි ඕක ඥාව කියන්නේ. හරි උට ඥාව කියන බැරුව නෙමෙයි ඥාව කියන්නේ. එහෙම ගොළු බලලු જાතියක් ඉන්නවා. ඉතින් අනේ ඌ අගේට ඉන්දියා ගොළුයි. ගෙදර කට්ටියටත් කිසි කරදරයක් නැහැ. මේ යාළුවාගේ තව යාළුවෙක් වෙන කෙල්ලෙක් ඒ ගෙදර ඇවිල්ලා දැන් ඉතින් ඔය පාඩම් කරන්න එහෙම එනවා. ඇවිල්ලා අනේ මේ බලලට කතා කරන්න බෑ ගොළුයි කියලා මේකේ ඥාව 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 කියලා අර ඌ ගාවට ගිහිල්ලා හැමදාම කිය ඥාව කියලා පුරුදු කරනවා ඉතින්. අනේ සති දෙකක් ඉතර යනකොට අර ඌ කතා කරන්න ගත්තා. ඊට පස්සේ කණක් ඇහිලා ඉන්න නෑ. අනේ ඥාව කියා ගත්ත ගමන් අර ගොළු බලලෙක් ඉන්දියා නම් කොච්චර වටිනවද කියලා බලන්න නෑ. දැන් දැන් ඌ ඥාව කියනවා. ඌ දැන් තව දුරටත් ගොළු නෑ. ඈ ඉතින් ඒ බලලෙක්ගේ ස්වභාවය බලන්න. ඌනත් නිකන් ඇහුන්නේ නෑ වගේ ඉන්නවා. ඇහිලා මේ හොඳටම ඔය කනේ හැටියට ඕක ඇහෙන්නේ නැද්ද? අර මාංශ පේශීන් 32ක් තියනවලු. මේ අපි කතා කරන එක ඇහුන්නේ නෑ වගේ ඉන්න. සාමාන්‍ය ඔය ස්වාමි පුරුෂයන්ටත් එනවා ඕක කාලයක් යනකොට. හැබැයි එක පාට නෙමෙයි. මුල් දවස්වල නම් නොකිව්වේවත් ඇහෙනවා. කාලයක් යනකොට නිකන් ඔය ස්වභාව වෙනවා. නිකන් ඇහෙනවා. ඒ උනාට ඇහුන්නේ නෑ වගේ ඉන්නවා ඉතින්. මොකද්ද අමුතු ශිල්පයක් මේ පුරුදු වෙලා එනවා. ඔය ඉන්ටර්නෙට් එකේ එහෙම හරි ලස්සන වීඩියෝස් තියෙනවා ස්වාමි පුරුෂයෙක් අනේ ඉතින් මේ ෆෝන් එකක් දිහා බලාගෙන මොකද්ද බරපතල වැඩක්. ඉතින් නෝනා ඊට පස්සේ ඉඳගෙන අහනවා මේ මම මහත දානේ මහතයි කියලා නෑ මොකද මම මහත වුණා නම් ඔයා මට ආදරේ වෙයි දහනවා. නෝනා අහන්නේ දැන් මේ මම මහත වුණා නම් ඔයාට ආදරේ ඔයා මට ආදරේ වෙයි දහනවා මම මහත වුණත්. එතකොට අර මහත්තයා ෆෝන් එක දිහාම බලාගෙන කියනවා අම්මෝ මොන පිස්සුද එහෙම වෙනස් වෙන්නේ නෑ මං කියලා කියනවා. අනේ පොඩි එකේ පිටිපස්සේ ඉඳලා ගෑහෙනවා ඉතින් අම්මේ ඔයා දැන්ට මහතයිනේ. ඔන්න පොඩි එකා බොරු කියන්නේ නෑනේ. ඇත්ත කියන අර මනුස්සයත් ෆෝන් එක පැත්තක දාලා එකපාරට හිර වෙච්ච හිනාවක් එළියට පනිනවා. දැන්නට මහතයි. ගහන දෙයක් නෑ. අහන දෙයක් නෑ. අන්න එහෙමවත් බේරිලා ඉන්න බෑ. එහෙමවත් බේරිලා ඉන්න බෑ. අන්න ওই විදිහේ ස්වභාවයක් තමයි මේ වටපිටාවේ කට්ටිය කියලා මතුවෙලා ඇවිල්ලා තියෙන. මතුවෙලා ඇවිල්ලා තියෙන කවදාවත් නැවත්මක් නැති දිවීමකට නැවැත්මක් නැති එළවීමකට අර විදිහේ ට්‍රෙඩ්මිල් එකක දුවනවා වගේ දිවීමකට අපි වහු වෙලා තියෙනවා. තේ දේ තමයි මේ වටපිටාවෙන් හැම දිහාවෙන්ම වට කරලා තියෙන්නේ. දැන් ඊයේ දකෝයිද කෙනෙක් කියනවා අන්න ටීවී එකේ channel දෙකක් තිබුණ කාලයක් මට මතකයි. ඒ කාලේදී බොහොම සැනසීමෙන් ටීවී බැලුවා බොහොම සන්තෝෂෙන් ටීවී බැලුවා. හැබැයි දැන් තියෙනවා channel 60 උට අමාරක්. දැන් එහෙම දැනසීමක් නැහැ. දැන් වැඩසටහන්වල ගුණාත්මක භාවය වුණත් හරිම අඩුයි හරිම දුර්වලයි මේ විදිහේ තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා ප්‍රකාශ කරනවා. ඇත්ත තමයි මටත් මතකයි ඔය ඉස්සර අපේ ටීවී එකේ වෙන්නේ TNL විතරයි. ඒ කියන්නේ අර political discussions. අනේ මම 6-7 වසරේ වගේ ඇදී. වාඩි වෙලා බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නවන්න මෙයා කියන විස්තර ටික. මෙන්න මෙයා කියන විස්තර ටික. තේරෙන මගුලකුත් නැහැ. ඒ වුණාට හරි උනන්දුවෙන් හරි අවධානයෙන් බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ සාමාන්‍ය වැඩසටහන් දෙකයි. මට මතක විදියට ඔන්න පොලිටිකල් ඩිස්කෂන් එකක් යනවා. ඊට පස්සේ අර සෝම හාමුදුරුවන්ගේ වැඩසටහනක් යනවා. ওই දෙක තමයි මතක ওই රූපවාහිනිය යනවා. අනේ ඒක බලාගෙන ඉන්නවා. ඒක බලාගෙන ඉන්න මොකද වෙන්නේ ඔප්ෂන් එකක් නැහැනේ. අනේ ඔප්ෂන් තියුණා අපි හිතනවා අපිට පාසුවක් ඕනේ වැඩසටහන තෝරගෙන බලන්න පුළුවන් කියලා. දැන් ටීවී වල අන්න ප්‍රධාන වැඩසටහනට අමතරව තව channel එකක් පැත්තෙනුත් පෙන්වන ගානට තාක්ෂණය දිනු වෙලා තියෙනවා. අපේ ගෙදර ඒ දවස්වල ටීවී බලනකොට අන්න මොකද අර RAM දෙපැ යන්නේ ඕවර්ලැප් වෙලානේ. channel ඔක්කොමම RAM දෙපැ යන්නේ එක වෙලාවට. ඉතින් අර මොකද වැඩසටහන අතරතුර අර වෙළඳ දැන්වීම විකාශය වෙන කාලෙදී වෙන channel එකක තියෙන එකක් බලන්න ඕනි. සෙල්ලන්නේ නැහැ ඒ වැඩෙත්. ඒ channel එක මාරු කරනවා කියන්නේ. ඊට පස්සේ ආපහු මේකේ වෙළඳ දැන්වීම ඉවර වෙනකොට මේකට එන්න ඕනි. ඈ එහෙම බලලවත් හිතේ සැනසීමක් තියනවද කියලා ඇහුවොත් ඒත් නැහැ. අර බත්මි ගානක් තියාගෙන අර ඉස්සරහා වාඩි වෙලා මොනවදෝ හොයනවා. මොනවද හොයනවා? එක්කෝ ටීවී එකක් ඉස්සරහා වාඩිලා හොයනවා, එහෙම නැත්නම් ෆේස්බුක් පේජ් එකක උඩට පහලට යමින් මොනවද හොයනවා, තමුන්ගේ ප්‍රොෆයිල් පික්චර්ස් අප්ඩේට් කරමින් මොනවද හොයනවා. හෙව්වට හම්බ වෙන පාටක් නැහැ. නැවත නැවත හොයනවා, නැවත නැවත මොකද්දෝ දිවීමක් කරනවා. ඔයාගේ ලෝකෙක අන්න කියනවා යම් කිසි විදියක දෙමව්පියන්ට පුළුවන් නම් ගෙදරට ටීවී එකක් නොගෙන ඉන්න. අනේ ඒක දරුවන්ට දෙන්න පුළුවන් ඉහළම තෑග්ගක්. දරුවන්ට කරන්න පුළුවන් වටිනාම අනුග්‍රහයක්. හැබැයි පොඩි කාලේ ඉඳලා පුරුදු කරන්න ඕනේ. නැත්තම් ඔවුන් විප්ලව කරනවා ඔබට එරෙහිව. අනේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙයක් බලන්න ඕන නම් අනේ YouTube එකෙන් හොයාගන්න පුළුවන්. සාමාන්‍ය YouTube එකේ තියෙනවා educational පැත්තක් තියෙනවා. තමන්ට අවශ්‍ය දේ හොයන්න හොයන්න අවස්ථාවක් තියෙනවා. අවශ්‍ය දේ තෝරගෙන බලන්න අවස්ථාවක් තියෙනවා. බලන්නේ මොනවද කියන එක වෙන ප්‍රශ්නයක්. ඈ නමුත් එහෙම ඔප්ෂන් එකක් තියෙනවා. සාමාන්‍ය ඒකේ යම් කිසි ඒ වටිනා තොරතුරක් දෙන්න පුළුවන් ප්‍රභවයක් විදියට තියෙනවා. නමුත් TikTok වල වගේ ගත්තොත් එහෙම දෙයක් නැහැ. අර ෂෝට් වීඩියෝ එකත් එක්ක එහෙම නිකන් ලොකු කන්ටෙන්ට් එකක් නැහැ ඒකේ. කිනියම් දේ නී නා වෙලා හැකස් ගාලා නිකන් ඉන්න මිසක් ඊටහා වටිනා කමක් නැහැ. දැන් Facebook කට් මේ YouTube කට්ටියත් මොකද කරන්නේ? Shorts කියලා අරගොල්ලෝ එක අන්න ෆයිට් කරන්න අලුතෙන් කෙටි වීඩියෝස් අපි ගාවත් තියෙනවා. එන්න එන්න අපි නුත් ගන්න කියලා ඒගොල්ලොත් ඉතින් සටනට බහලා තියෙනවා. නමුත් අර විදිහට සාමාන්‍ය අවශ්‍ය දෙයක් එන්ටර්ටේන්මන්ට් ඕන නම් ඒවා, ස්පෝර්ට්ස් ඕන නම් ඒවා, අවශ්‍ය දෙයක් නිවුස් ඕන නම් ඒවා හොයාගන්න පුළුවන්, තෝරගෙන බලන්න පුළුවන්. පැය 24ක් පුරාවට අර ටීවී එකක් දාලා තියන්න අවශ්‍ය නැහැ. ඒකෙන් හොඳ දෙයකට වැඩිය හානියක් වෙන්නේ. ඔය දරුවන්ගේ මොළ විකෘති වෙනවා. කෙලින්ම ඔය ටැබ් එකක් අතට දීලා පුරුදු කරොත් ලේසියට ඉන්නවනේ සද්ද නැතුව මේක ඔබ ඔබ. අන්න මොකද වෙන්නේ? විකෘතියක් තනිකර හැදෙන්නේ. ඉතින් ඒ වගේ උපකරණයක් නොදී ඉන්න පුළුවන් නම්, ඒ වගේ උපකරණයක් ගෙදරකට නොගෙන ඉන්න පුළුවන් නම්, ඒක දෙමව්පියන්ට දෙන්න පුළුවන් ලොකු තෑග්ගක්. මොකද හේතුව අඩුම ගානේ ගෙවල් වල කට්ටියගේ මූණු ටික බලා ගන්න. පොඩ්ඩක් ඒක විවේකයෙන් කල්ගත කරන්න. ඒ විදිහේ දෙයකට දෙමව්පියෝ ආදර්ශයක් පෙන්වනවා. ලේසි නෑ අද කාලේ හැටියට. නමුත් අන්න ඒ විදිහේ දෙයකින් සැනසීමක් යම් කිසි විදිහක හොයාගන්න පුළුවන් වෙයි. මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියනවාගේ මෙන්න මේ හුදකලාවේ හිඳීමක් සෙවුනේ වෙයි. මේ හුදකලාවේ සයනේ කිරීමක් සෙවුනේ වෙයි. මේ විදියට කුසීත නොවි හුදකලාවේ හැසිරීමක් මේ විදියට තමාව දාමනය කරන කෙනෙක් මෙන්න මේ විදියට හුදකලාවේ ඇලිලා කටයුතු කරනවා. හුදකලාවට පෙම් බැඳලා කටයුතු කරනවා. මොකද හේතුව අනිත් පැත්තට හැරුණොත් හැම වෙලේම වෙහෙසක් ආතතියක් ගැලපිලා එනවා. වෙහෙසක් ආතතියක් ගැලපිලා එනවා. අන්න මේ විදිහේ ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. එක්තරා විදිහක සාපලත් ලෝකෙක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒ වගේ ලෝකෙක ඉන්න කෙනෙක්ට මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩේ හරිම සරලව හරිම පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ක්‍රියාත්මක කරනවා නම් මං කියන්නේ කරනවා නම් කරන්න පුළුවන්. මේ විෂම ලෝකයක ඉන්දියා කියලා, සාපලත් ලෝකයක ඉන්දියා කියලා බැරි නෑ. කරන්න පුළුවනි, කරන්න පුළුවන්. ඒ සඳහා යම් කිසි ඉතින් උත්සාහයක් දරන්න ඕනේ. උත්සාහයක් දරන්න ඕනේ. අර දිවිල්ල පොඩ්ඩක් නැවතිලා නැවතිලා පොඩ්ඩක් බලන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඊට වැඩි ලොකු දෙයක් නෑ. අපි මේ කරන පුහුණු වුණත් පොඩ්ඩක් නැවතිලා බලන්න කියන දේ තමයි කියන්නේ. ඉතින් මං පෞගේ දවසක කෙනෙක්ට කිව්වා ස්ලෝ ඩවුන් විල් යූ කියලා. නිකන් සාමාන්‍ය කියන්නේ පොඩක් නවතිනවද ඔයා කියලා වගේ අහන්නේ නිකන්. අනේ එහෙම ඇහුවා. එහෙම ඇහුවා මේ කෙනා අනිත් පැත්තට කියනවා වටිනා උපදේශයක් ස්වාමීන් වහන්ස. වටිනා උපදේශයක් මේ විදිහට හිතක සතුටක් හිතක විවේකයක් හොයන කෙනෙක්ටත් වටිනා උපදේශයක්. ඒ වගේම අර පාරපයින් වෙලාවට කාර්වලටත් වටිනා උපදේශයක්. ස්ලෝ ඩවුන් විල් යූ. වාහනේකිනු තහනවා පොඩ්ඩක් නවතිනවද ඔයා මට පාර පයින් ඉඩක් දෙන්න කියලා අහනවා. අන්න එහෙම පොඩ්ඩක් නැවතිලා බලන්න, නැවතිලා බලන්න. අන්න නතර වෙලා එක මොහොතක් බලා සිටිනම් අපම මවා අප විඳවන අයුරු දකිනම් ඔච්චරයි තියෙන්නේ, වෙන මොකුත් නැහැ. පොඩ්ඩක් නැවතිලා බැලුවොත්, පොඩ්ඩක් බ්‍රේක් ගහලා බැලුවොත් ඔන්න තේරෙනවා මේ කොච්චරනම් වෙහෙසක් පීඩාවක්, කොච්චරනම් ක්‍රියාවලියක්, කොච්චරනම් ඇවිසිල්ලක් මේ හිත තුල තියෙනවද. ඉතින් නැවතුන ගමන් අමාරුයි, නැවතුන ගමන් අමාරුයි, නැවතීම පුරුදු කරගන්න අමාරුයි. මොකද හේතුව අන්න අර දිවීමේ වෙහෙස නෙතිනේ, දිවීමේ වෙහෙස දැනෙන්න ගන්න වැඩිපුරත් එක්ක නැවතුන ෂණේ. එතකොට ඒක ගොඩාක් වැරදුනා පැටලුනා කියන හැඟීමක් තමයි ගොඩ දෙනෙට දනවන්නේ. නමුත් ඒක තමයි ප්‍රතිපදාව, ටිකෙන් ටික නතර වෙන්න, ටිකෙන් ටික නතර වෙන්න ඉගෙන ගන්න, ටිකෙන් ටික මේ හිත විවේක කරන විදිය ඉගෙන ගන්න. නැවතිලා පොඩ්ඩක් අවදිව විවෘත මනසෙන් තමුන් කරන්නේ මොකද්ද, තමුන් මොන වගේ දෙයකට මේ යෙදෙමින් ඉන්නේ කියන අවධානය පිහිටව ගන්න තියෙනවා. පිහිටවගෙන බැලුවාම තේරෙන ඔන්න මහන්සි මහන්සි පුදුම වෙහෙසක් පීඩාවක් මේ ඇඟ ඇතුලෙන් ගැලපිලා එනවා. මොකද අර දිවි මේ වෙහෙස පීඩාව තමයි තියෙන්නේ. අර කටුකුරුන් දෙසාවින් නාසි කියනවා මේ සංසාර ගමන දුවලා ඇතිවෙච්ච මහන්සිය වගේ හුස්මක් වැටෙනවා මේ ඇඟ තුලින්. මේ සංසාර ගමන පුරාවට ওই හුස්මත් එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවනේ. සාමාන්‍ය ඔය චෑස් දාලා අදින පළවෙනි හුස්ම සහ අර මහෝ ගැඹුරු හුස්මක් විදියට පිට වෙලා යන අන්තිම හුස්ම, ඔන්න ඔය හුස්මේ ක්‍රියාවලියක් එක්ක හරි සම්බන්ධයි මේ සංසාර ගමන. අනේ නැවතුන ගමන් තේරෙනවා අර සංසාරයක් පුරාවට දුවපු දිවිල්ලේ හතිය වගේ හුස්මක් වැටෙනවා. හුස්මක් වැටෙනවා. අන්න පොඩ්ඩක් නැවතිලා බැලුවොත් තේරෙනවා ඔන්න හුස්මක් වැටෙනවා, දෙකක් වැටෙනවා, තුනක් වැටෙනවා, හතරක් වැටෙනවා. අන්න ඒ වැටෙන බව පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද? මේ විදිහේ හුස්මක් දෙකක් ගන්න පුළුවන්ද කියන උත්සාහය කියන ආරාධනාව තමයි තියෙන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් මෙච්චර බරපතල ගැටලුවක්, මෙච්චර බරපතල ප්‍රශ්නයක් ඔය වගේ සරල විසඳුමකින් විසඳන්න පුළුවන්ද කිය. පුළුවනි, ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. අන්න හුදකලාවේ ඉඳීමක් සෙවුනේ වෙනවා මේ විදිහට නැවතීමක්, හුදකලාවේ සයනය කිරීමක් සෙවුනේ වෙනවා මේ විදිහට කම්මැලි නොවී හුදකලාවේ හැසිරීමක් සෙවුනේ වෙනවා. මෙන්න මේ තමාව දමනය කරන තැනැත්තා මේ විදිහට හුදකලාවේ ඇලුනේ වෙනවා. ඒ විදිහේ සැනසීමක් විවේකයක් තමුන් තුළින් ලං කරගන්න උත්සාහ ගන්නවා. අන්න ඒ විදිහේ නවතින්න පොඩ්ඩක් නැවතිලා බලන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. නතර වෙලා එක මොහොතක් බලා ඉඳීනම් අපමමවා අප විඳවන අයුරු දකීනම්. අන්න ඒ ස්වභාවේ පුරුදු කරන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. බලන්න දවසට අඩුම ගානේ විනාඩි 5ක් මේ නතර වෙලා ඉන්න පුළුවන්ද කියලා. විනාඩි 10ක් නතර වෙලා ඉන්න පුළුවන්ද කියලා. අනේ ඒ දවස්වල පොඩි කට්ටියට කියන දේ තමයි විනාඩියයි වාඩි වෙලා ඉන්න පුළුවන්. හිට ඇඩිය වාඩි වෙලා ඉන්න බෑ. ඉතින් මේගොල්ලන්ට කියන හරි අද විනාඩියක් පුළුවන් නේ. හෙට විනාඩි 2ක් උත්සාහ කරන්නකෝ. අනිද්දාට විනාඩි 3ක් උත්සාහ කරන්නකෝ. දවස දවස විනාඩිය විනාඩිය වැඩි කරන්නකෝ. අනේ එතකොට මොකද වෙන්නේ? අන්න ඒ කෙනාම ඇවිල්ලා කියනවා, ඒ පොඩි දරුවාම ඇවිල්ලා කියනවා, දැන් මට විනාඩි 15ක් පුළුවනි. 15ක් මට මේ විදිහට වාඩි වෙලා ඉන්න පුළුවන්. නිකන් ඔහේ ඉන්නවා. නිකන් ඔහේ ඉන්නවා. වාඩි වෙලා ඉන්නවා. මේ යම් කිසි විදියක විවේක මනසකින් මේ නතර වුණු හුදකලා වුණු මනසකින් කල්ගත කරනවා. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් මේ කායික නතරවීමක් ගැනද කියන්නේ කියලා. ඇතරම කායික නතරවීමකුත් උදව් වෙන්න පුළුවනි මුලදී. නමුත් ඒකම නෙමෙයි. මේ හිත තුලින් නතරවීමක් ගැන කතා කරන්නේ. හිත තුලින් මේ කලබලේ තියෙන්නේ කායටත් වැඩිය ඔය හිත කලබලයි. කායටත් වැඩිය වේගෙන් තමයි හිතේ වැඩ කටයුතු තියෙන්නේ. ඉතින් ඒ වගේ හිතකට අපි ආරාධනා කරන පොඩ්ඩක් නතර වෙන්න. පොඩ්ඩක් නතර වෙලා අවදිලා බලන්න. ඇවිදිනවා කියන්නේ ඒකම තමයි. කායෙන් නම් ඇවිදිනවා තමයි. නමුත් හිතෙන් පොඩ්ඩක් නතර වෙලා බලනවා. අර වෙන වේදී කාලේ වගේ ගායකට මොකක් හරි දෙයක් පිටිපස්සේ හොයාගෙන යනව වෙනුවට, හඹාගෙන යනව වෙනුවට බලනවා මම මේ ඇවිදින බව දැනගන්න පුළුවන්ද? මොකද මේ වෙන්නේ? නිකං විශේෂයක් ඕනේ නිකං ඇවිදිනවා. මේ ඇවිදින අදහසින් අර for the sake of walking කියලා කියන්නේ. නිකං ඇවිදින්න ඕනි ඉඳ ඇවිදිනවා. වාඩි වෙලා ඉන්න ඕනි ඉඳ වාඩි වෙලා ඉන්නවා. ඊට වැඩිය ලොකු අපේක්ෂාවක් නැහැ. අන්න එහෙම කල්ගත කරන්න පුළුවන්ද? එහෙම විනාඩි 10ක් හුරු කරගන්න පුළුවන්ද? එහෙම විනාඩි 10ක් වාඩි වෙන්න හුරු කරගන්න පුළුවන්ද ජීවිතේ කියලා තමයි මේ කියන ආරාධනාව. එතකොට එකපාරට බොහෝ වේගවත් ගමනක් දුවන කෙනෙක්ට එකපාරට මේක ගෝචර වෙන්නේ නැහැ. එකපාරට ෂණේකින් මේක ලං කරගන්න බෑ. ඔය ජීවිතවලින් එහෙම ඈත් වෙන්නත් බෑ. ඒක කමක් නැහැ. තමගේ ජීවිත ගෙවන්න. ඒකේ අවුලක් නැහැ. ඒ ගෙවන ගමන් බලන්න දවස විනාඩි 10ක් මට මේ විදියට වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා. ඒක ජීවිතේ පුරුද්දක්. කරගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ අර බල්ලට හැතැම්ම නෑ වගේ අර දවස පුරාවට ඇවිදින වෙලාවල්වලදී පියවරක් දෙකක් තුනක් හතරක් තියනවා කියන අදහසින් තියාගෙන යන්න පුළුවන්ද කියලා. අනේ විදිහේ නැවැත්මක්, අනේ විදිහේ හුදකලාවක් ගැන තමයි මේ කතා කරන්නේ. නින්දට වැටෙන වෙලාවේ හරි පොඩ්ඩක් අන්න මම මේ නිදිය ගන්න හදන්නේ කියන මේ අන්න මේ හුදකලාවේ නිදන්නේ දීමක් සන්නේ වේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. ආ මේ හිත තුලින් මම මේ නිදිය ගන්න හදන්නේ. මම මේ ඇඳේ වැතිරිලා ඉන්නේ කියන අවධානය පොඩ්ඩක් පිටව ගන්න පුළුවන්. දවස පුරාවට වෙච්ච සිදුවීම්, දවස පුරාවට අහපු දේවල්, දවස පුරාවට අහපු සින්දු මේ ඔක්කොම අන්න ඔළුවට ගලාගෙන ගලාගෙන එද්දී නැවත නැවත හිතවිලි එනවා, නැවත නැවත සද්ද ඇහෙනවා, නැවත නැවත හුස්ම වැටෙනවා කියන මෙන්න මේ අවදි භව පිහිටව ගන්න පුළුවන්ද? එන්නේ හුදකලාව සොයන්න පුළුවන්ද කියන උත්සාහය තමයි මේ. ඒ උත්සාහය තමයි අන්න ක්‍රමානුකූලව ටිකෙන් ටික ඒ දේ කරන්න මේ තැනැත්තා කටයුතු කරනවා. එතකොට එන්නේ හරි කම්මැලි කමක් ඇත්තටම. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කුසීත නොවි මෙන්න මේ හුදකලාව සෙවුනේවි. මොකද හේතුව නැවතුන ගමන් ආපෝ මහ එපා කරපු කම්මැලි කමක් එනවා. හේතුව මොකද්ද? අර දිවිීමම තමයි. හේතුව මොකද්ද? බොහොම උද්‍යෝග කර අවදියක අපි ජීවත් වෙන්නේ. YouTube ගියාම පැය ගණනක් ගත කරන්න පුළුවන්. කවුරුත් දන්නේ නැහැ කී කොච්චර වෙලාවක් යනවද කියලා. මොකද අර බොහොම උද්‍යෝග කරයි. Facebook ගියාම නැත්තම් ඔය social media එකකට log වුණාම පැය ගණනක් නොදැනීම ගත කරන්න පුළුවන්. මොකද හේතුව හරිම උද්‍යෝග කරයි. මේ තැනැත්තා අමුතු නිකන් අතරමං වෙනවා වෙනම ලෝකයක. දන්නේ නැහැ මේ වටපිටාව අමතක වෙලා යනවා, hina වෙනවා තනියෙන් හැක හැක ගාලා. මේ වටපිටාව දන්නේ නැහැ. මේ වටපිටාවේ බණක් යනවා කියලා දන්නේත් නැහැ. අනේ hina වෙනවා. ඉතින් මම බලනවා මොකද්ද මේ වෙලා තියෙන්නේ බලන්න. මෙච්චර මේ අවදි භාවයක් නැත්තම් ඉතින් එතනින් එහාට මොන මේ ප්‍රතිපදාවක්ද? මම මේ ඉන්නේ කොහෙද කියලා අමතක වෙනවා නම් එතනින් එහාට මොන ප්‍රතිපදාවක්ද? හරි ඉස්සර අපේ ගෙදර එනවා යාළුවෙක් මේ පත්‍ර කියවන්න පටන් ගන්නවා ඇවිල්ලා. ඉතින් දැන් මේ ආවහම මොකද දැන් වෙන වැඩක් කරගන්නත් බෑ. මේ ආකාශ පුටුවකට වෙලා වාඩි වෙලා පත්‍ර කියවනවා. කතා කරලා ඇහෙන්නේත් නැහැ. ආර 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 මේ මේ ආරකේ තමයි අවධානය. ඉතින් හරි අමාරුයි නිකන් මොකද්ද මේ මල මගුලන්නේ මේක කියලා නිකන් අමුතු ඇඟීමක් මතුවෙලා එන්නේ. එක්කෝ පත්‍ර කියවපන් නැත්තම් මේක කතා බහ කරපන් දෙකෙන් එකක් නේ කරන්න පුළුවන්. නෑ එයා අමුතු ලෝකයකට අතරමං වෙනවා. දන්නේත් නෑ මොනවද වෙන්නේ දන්නේත් නෑ. මේ ඒ වගේ ලෝකයක්. දැන් ඔය ටැබ් එකක්, ෆෝන් එකක්, කම්පියුටරයක් ඉස්සරහා වාඩි වෙච්ච කෙනෙක් කන්න තනියම hina වෙනවා. හැක හැක ගහලා. එයා දන්නේ නැහැ මේ වටපිටාව යන්නේ මොනවද? වටපිටාව වෙන්නේ මොනවද කියලා. එයාට අදාළ නැහැ. අනේ ඉතින් අනුකම්පා කටයුතුයි. මට නම් එන්නේ ද්වේෂයක් වගේ එකක් තමයි එන්නේ. නමුත් අනුකම්පා කටයුතුයි. මොකද එයා අර විදිහේ අතරමං වීමක්, බොහෝ බරපතල අතරමං වීමක්. ඒ වගේ අවදි භාවයක් නැහැ කියන්නේ. ඒ වගේ දෙයක් තේරෙන්නේ නැහැ කියන්නේ. ඉතින් එතනින් එහාට මොන මේ නිවනක්ද? මොන සැනසීමක්ද? අර ලැත්තනම ලොප් වෙලා ඉවරයි. ආ එතනින් එහෙන කතා කරන්න දෙයක් නැහැ. බැලු බැල්මටම කිව්ව හැටි. අයියෝ පව්. පව් වෙන කියන දෙයක් නැහැ. මොකද හේතුව මේ අමාරුයි. අමාරුයි සැනසීමක් විවේකයක් හොයාගන්න අමාරුයි. මේ ජීවිතයේදී නම් බැරි වෙන්න පුළුවන්. අර අපි නිකන් කියන්නේ නිකන් මේ ජීවිතයේදීම කියලා නිකන් ගැරන්ටියක් දෙනවනේ. ඒක නැති වෙන්න පුළුවන්. ඉතින් කමක් නැහැ කරගෙන යමුනේ. එහෙම කරගෙන යනකොට මොන හරි දෙයක් හොයාගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහේ විවේකයක් අගය කිරීමක්, ඔන්න ඔය විදිහේ මේ හුදකලාවක් අගය කිරීමක් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක භෞතිකව නෙමෙයි. භෞතිකව යම් කිසි විදියක ආරණ්‍යයකට යෑම උදව් වෙනවා. ඒක අපිට නෑ කියන්න බෑ. භෞතිකව කැලේ දිහාට හැරීම උදව් වෙනවා. නමුත් ඒකම නෙමෙයි මේ කියන හුදකලාව. ඒ වෙනුවට හිත තුලින් හුදකලා වෙන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. හිත තුලින් හුදකලා වෙන්න අනුග්‍රහයක් විදිහට තමුන්ට අර විදිහ විවේක පරිසරයකට යන්න පුළුවන්. කැලේ දිහා බලා ගන්න පුළුවන්. ඒකේ සැනසීමක් තියෙනවා. නමුත් ඒ සැනසීම తాවකාලිකයි. නිවැරදි විවේකය ලං කර ගන්න ඕනේ හිත තුලින්. අනේ එතකොට කොහේ ඉඳියත් මෙතනත් අවිවේකයි. මොකද හේතුව අන්න අර කී විදිහේ හිත තුළින් නිවැරදි විවේකයක් ලංකරගෙන ඒ විදිහේ විවේකයක් සොයාගෙන තියෙන නිසා. එහෙම නැත්තම් අන්න අපි හිතනවා භෞතිකව දුරස් වීම තුළින් අපි විවේකයක් හොයාගත්තා කියලා. අපි උත්‍ෘෂ්ට ප්‍රතිපදාවකට වැටුණා කියලා. නමුත් ඒක බොහොම වැරදි මතවාදයක්. පැවිද්ද තරම් මේ ලෝකෙට ද්වේෂ කරන ජාතියක් තව ඇත්තේ නැති තරම්. ඇත්තේ නැති තරම්. මොකද හේතුව? අර පෙරේතකමක් තියෙනවා, කා ගන්නත් බෑ, කන්න විදියකුත් නැහැ. ඉතින් පුදුම ද්වේෂයක් තියෙනවා. පුදුම දේශයක් තියෙනවා කියනවා. අර ආමි සොල්දාදුවන්ට තියෙන ප්‍රශ්නේ, පැවිද්දන්ට තියෙන ප්‍රශ්නේ එකයිලු. සොල්දාදුවන්ට තියෙන්නේ අර නිකන් මේ ඔය ආතතියමනේ තියෙන්නේ. තමුන්ගේ දරු පවුල් වලින් ඉවත් වෙලා අර ඇබ්බැහි ටික කරගන්න විදියක් නැහැ. ඉතින් මොකද කරන්නේ? පුදුම ද්වේෂකින්, පුදුම ආතතියකින් කල්ගත කරනවා. පැවිද්දන්ටත් තියෙන්නේ මේ ප්‍රශ්නේම තමයි. ඉතින් ඒ කයින් පැවිදි වුණාට හරියන්නේ නැහැ ඒක, ඒ ක්‍රියාවලිය. මේ තට්ටේ බාග ගාගත්තයි කියලා, අර සිවුරු පොරව ගත්තා කියලා ලැබෙන දෙයක් නෙමෙයි ඕක. ඊට එහා ගිය පුදු බරපතල ප්‍රශ්නයක් උතන තියෙනවා. මේක ඇඳුමේ ප්‍රශ්නයක් නෙමෙයි, මේක එයා ස්ටයිල් එකේ ප්‍රශ්නයක් නෙමෙයි. ඊට එහා ගියපු, ඊට වැඩිය උඩු දුවපු ප්‍රශ්නයක් මෙතන තියෙනවා. වැඩිය ඕනේ නැහැ. පහුගිය කා දැන් අවුරුද්දක් ඉතරයි මම හිතන්නේ. මේ ආස් මං හිතන්නේ 40 ගාණක් විතර වෙන හාමුදුරු කෙනෙක් ඈ ඇවිල්ලා පන්සලක ඉඳලා ඇවිල්ලා වැඩ වැරදිලා වගේ මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා මේ අනේ පාපොච්චාරණයක් කරනවා. මොකද්ද මේ පාපොච්චාරණේ? කියනවා මම මේ විදියට පැවිදි වෙලා මෙච්චර කල්, මම දැන් බොහොම මාළු වයසේ, මට නිින්ද යන්නේ නැහැ. මගේ ඔළුවේ එන්නේම දැන් දව දරුවෝ අනම් මනක් නැති වුණාට අර වටපිටාවේ ඒ දාම් පාසලේ ළමයි, ඒ දායක දායිකාව, ඒගොල්ලන්ගේ ප්‍රශ්න, ඒවා තමයි මගේ ඔළුවේ වැඩ කරන්නේ. අනේ හාමුදුර නිින්ද යන්නේ නැහැ. ඉතින් අවුරුදු 40ක් පැවිදි ගම් කළා ඔයගේ එකක් කිව්වා කියන්නේ. ඉතින් එතනින් මොකද්ද කියන්නේ? මොකද්ද දෙන්න පුළුවන් උත්තරේ? ඒ ඇඳුමින් නෙමෙයි, ඇඳුමට එහා ගියපු බරපතල ප්‍රශ්නයක් මෙතන තියෙනවා. නැත්තම් අර නිකන් ලෝකෙට ද්වේෂ කරන පුද්ගලෙක් විතරයි. මොකද පෙරේතකමක් තියෙනවා, කා ගන්නත් බෑ. අනේ පුදුම ද්වේෂයක්, පුදුම ද්වේෂයක්. ඒ වගේ කට්ටිය තමයි අනේ හොඳටම බණ කියන්නේ. ඇයි? මොකද හරියටම දන්නවා මොකද්ද ක්‍රියාවලිය කියලා. ඇහුවොත් නම් ඉන්නේ නිකන් අර අමූතු නිකන් උත්කෘෂ්ට ප්‍රතිපදාවක පෙන්නන්නේ. නමුත් අන්තට්ටු අදාටක් බඩේ. ඒක බඩ පළලා බලන්න ඕනි පොඩ්ඩක්, අර ප්‍රകൃතිය එන දීලා බලන්න ඕනි. එතකොට හොයාගන්න පුළුවන් කොහොමද මේ කියන කතන්දරත් එක්ක මෙයාගේ චර්යාව ගැලපෙනවද කියලා. ඈ ඒක දැකගත්තාම හෙව්ව හැකි. ඔය පොඩ්ඩක් නිකන් වැඩිපුර ආශ්‍රය කරලා බලන්න ඉස්සරයි තියෙන්නේ. එතකොට හොයාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලෝකයක්, ඒ වගේ දෙයක්. ඉතින් ඒ අතරින් යම්කිසි යන ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ගැලේ දිහාට හැරුණාම හොඳයි, උදකලා වුණාම හොඳයි, තමන්ගේ ප්‍රകൃතිය ඉඳි හැකි. නමුත් ඒ උදකලාවම නෙමෙයි. ඒ වෙනුවට හිත තුළින් හුදකලා වෙන්න, හිත තුළින් මේ විදියට මේ කලබල ලෝකික කලබල නොවී ඉන්න කියන ආරාධනාව තමයි තියෙන්නේ. එතකොට අර හිත තුළ තියෙන කලබලේනේ මේ එළියට එන්නේ, වෙන මොකුත් නෙමෙයි. මේ ලෝකේ කියන්නේ ওই හිත. ආයෝකේ වෙන දෙයක් නැහැ. එතකොට මේ ලෝකේ, මේ කලබල ලෝකේ සමහිත පවත්වනවා වගේ දෙයක් තියෙන මෙතන. අර නිකන් CCTV කැමරාවකින් මේ යන ක්‍රියාවලිය දිහා බලාගෙන ඉන්නවා. මේක CCTV කැමරාව මෙයාව ජජ් කරන්නේ නැහැ, තීරණය කරන්න යන්නේ නැහැ. එයාට අපි හිතමු කෙනෙක් ඇවිල්ලා දන් දෙන ක්‍රියාවලියක් රෙකෝඩ් කරත් ඒක එච්චර තමයි. CCTV කැමරාවට යන්න කෙනෙක් ඇවිල්ලා රොබරියක් දෙන ක්‍රියාවලියක් රෙකෝඩ් කරත් කැමරාවට වෙනසක් නැහැ. දෙන්නාටම සමහිත පවත්වනවා මේ කැමරාව. ඒ විදිහේ මේ රෙකෝඩ් කිරීමක් කරනවා, නිරීක්ෂණයක් කරනවා. අන්න ඒ වගේ නිරීක්ෂණයක් තමයි මේ හුදකලාව. අන්න ඒ වගේ නිරීක්ෂණයක් තමයි මේ කරන්න කියලා ආරාධනා කරන්නේ. එතකොට හොඳ දේවල් දෙන්න පුළුවන්, නරක දේවල් තියෙන්න පුළුවන්. ඈ හොඳ හිතවිලි තියෙන්න පුළුවන්, නරක දේවල් හිතවිලි තියෙන්න පුළුවන්. දැන් ඊයේ අපේ පොඩි දරුවෝගේ සතිපාසලේදී මේ අනුග්‍රාහිකාවක් කියනවා, මේ බලනකොට මේ විදිහේ ප්‍රසන්න හැඟීම් හිතවිලි එන්නත් පුළුවන්, අප්‍රසන්න හැඟීම් හිතවිලි එන්නත් පුළුවන්, දෙකම එන බව දැනගන්න කියලා කියනවා. අනේ මේ විදිහේ වචනයක් කියන්න පුළුවන් නම් ඒක වටින දෙයක්. මොකද හේතුව බැලු බැල්මට ප්‍රසන්න අප්‍රසන්න දේවල් බෞද්ධයාගේ මතේ අනුව කියන්නේ මොකද්ද? ආ කියන්නේ මොකද්ද? ප්‍රසන්න දේවල් ඉතුරු වේවා, අප්‍රසන්න දේවල් නැති වේවා. ඉතින් ඔය හැබැයි ගහගත්තට පස්සේ එතනින් එහාට ඉතින් වෙහෙසක් පීඩාවක් මිසක් වෙන දෙයක් මතෙලා එන්නේ නැහැ. වෙනදලා මතලක් එන්නේ නෑ. අර නිකන් අර මොකද්ද අර ලබුගිරි බත් කෑ වගේ තමයි. නැට්ටේ ඉඳලා ගොම තමයි අන්තිමට. එච්චර ඉතුරු වෙන්නේ වෙන මොකුත් ඉතුරු වෙන්නේ නෑ. වෙන මොකුත් ඉතුරු වෙන්නේ නෑ. මොකද හේතුව ওই සිතේ ක්‍රියාවලිය ඊට වැඩිය බරපතලයි. එතකොට හොඳ දේවල් වේවා නරක දේවල් වේවා දෙකම එන්න පුළුවන්. දෙකම අනේ විවේකීව නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙන්න මේ වගේ හිතවිලි යනවා. මෙන්න මේ වගේ හැඟීම් යනවා. මම නැවත නැවත හුස්ම ගන්නවා. මම නැවත නැවත වාඩි වෙලා ඉන්නවා. මෙන්න මේ වගේ ප්‍රසන්න හැඟීම් වෙනවා. ප්‍රසන්න හිතවිලි එනවා. මම නැවත නැවත වාඩි වෙලා ඉන්නවා. ඔන්න ඔය කියන දේ නැවත නැවත හුරු කරන්න පුළුවන්ද? අර CCTV කැමරා එකක් මේ ලෝකෙ පිළිබඳ ජජ් කිරීමක් නැතුව ඒ ලෝකෙ රෙකෝඩ් කරනවද? අන්න ඒ වගේ පුහුණුවක් තමයි අපි සිද්ධ කරන්නේ. මනින්න යන්න එපා, මම මේ වගේ පාපියෙක්, මම මේ වගේ කෙනෙක් කියලා මනින්න යන්න එපා. ඒ වෙනුවට නැවත නැවත මේ නිරීක්ෂණය සිද්ධ කරන්න. නැවත නැවත කරන්න. විවේකීව කරන්න. කරනකොට කරනකොට තේරෙනවා මේ දේවල් වල අවසානයක් තියෙනවා. මේ දේවල් වල ගෙවීමක් තියෙනවා. ඒ ගෙවීම ලේසි නෑ. නමුත් ඒක එන්නේ ක්‍රමානුකූලව. බුදුරජාණන් වහන්සේ ඔකට දෙන්නේ පොරව. පොරව ගෙවෙනවා කියන උපමාව දෙන්න. පොරවක් ගෙවෙන්නේ නෑ නේම ලේසි. අන්න දවසක් වැඩ කරා කියලා පොරවක් ගෙවෙනවද? තවත් දෙකක් වැඩ කරා කියලා පොරවක් ගෙවෙනවද? එහෙම ගෙවෙන්නේ නෑ. එතකොට මේ කෙනා කියනවා අයියෝ මේක නම් කරන්න බැරි වැඩක්. ඒව අදාල නෑ. ඔය වැඩේ කරන්නකෝ. පොරවෙන් ගහ කපන්නකෝ. ඒ අම්මගේ අවශ්‍ය දේ කරගෙන ඉන්නකෝ. අන්න මාසයක් මාස තුනක් මාසයක් වගේ යනකොට මෙන්න මෙතන අතර එක පාට දෙනවා ගෙවිලා නේ ටිකක්. හ්ම් පොරව ගෙවිලා ටිකක්. අර ගෙවෙන්නේ නැහැ කියන තියුණ උපකරණේ ටිකක් දුරට ගෙවිලා ගිහිල්ලා තියෙනවා. අන්න ඒ විදිහේ ක්‍රමානුකූලව ටිකෙන් ටික සිදුවෙන වෙනසක් මේක. ඉතින් ඒක සඳහා කාලයක් පුරුදු කළ යුතුයි. පුරුදු කරනකොට කරනකොට තේරෙනවා. පුරුදු කරනකොට කරනකොට තේරෙනවා. ඔය සමහර කෙනෙක් හිතනවා නිකන් මේ හිතලා කල්පනා කරලා ප්‍රශ්න විසඳන්න. බුදුම හිතිල්ලක් හිතනවා කියන්නේ හිතා ගන්න බෑ කොහොම එච්චර හිතනවද කියලා. ඉතින් දැන් ඕම හිතලා හරි ගිහිල්ලා තියෙනවද? හිතලා දැන් කරගෙන තියෙන ටික සාර්ථකද කියලා බැලුවොත් එහෙම ලොකු සාර්ථකත්වයක්වත් නැහැ. එහෙම ලොකු සාර්ථකත්වයක්වත් නැහැ. මොකද ගියාට වැඩිය ග්‍රහය අරන් ගියා වගේ ස්වභාවයක් තමයි මේ ජීවිතේ තියෙන්නේ. ඉතින් ඔය හිතලා කල්පනා කරලා මේම යන්න බෑ අප්පා. එහෙම මේ ගොඩ දාන්න අමාරුයි. ඒක අමාරුයි. පොඩ්ඩක් නිකන් පොඩි නිකන් අනතුරක් අරගෙන නිකන් මේ මේ ස්වභාව ධර්මයට පොඩ්ඩක් ඉඩ දුන්නා නම් කොහොමවත් ඉතින් යන්නේ යැවෙන ගමන තමයි. ආයි ඒක ඉතින් එහෙම ලොකු වෙනසක් කරන්න හැකියාවක් නැහැ. එහෙම ලොකු වෙනසක් වෙන්නේ නැහැ. අනේ හිතන්න කල්පනා කරන්න ගත්තට මුකුත් කරගන්න බැරි යනවා. එහෙම ස්ටක් වෙනවා. එහෙම ස්ටක් වෙනවා. මොකද හේතුව අර මේ 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 අගේට ගිය වැඩේ. අගේට ගිය වැඩේ හිතනවා කල්පනා කරනවා. ඉතින් හරි අමාරුයි මට නිකන් සමහර වෙලාවට මගේ දෝෂයක් මටත් ඉතින් ටිකක් එනවා නිකන් අර අපේ අම්මවගඩ කියන්නේ නිකන් අර මොකද්ද මේ මේ ගිනි පුග්ගාය කියලා ඈ ගායක් එනවා. ඒක නිකන් පරම්පරාවෙන් උත් වෙන ගතියක් තියෙනවා ටිකක්. ඉතින් කෙසේ නමුත් එහෙම පොඩි එකක් තියෙනවා. ඒක ආවට පස්සේ නිකන් හොඳට නිකන් ආයි නිකන් හොඳ වේගෙන් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් ගතියකුත් තියෙනවා. නැත්තම් නිකන් අර නිකන් කම්මැලි ගමනේ තියෙන්නේ. කම්මැලි ගම මොකද උත්තරයක් දෙන්න හිතෙන්නේ නැහැ. ආ ඇත්ත තමයි වෙන්ට අප් පුළුවන් නොවෙන්ට අප් පුළුවන් කියන වගේ උත්තරයක් මිසක් එතනින් එහාට ශක්තියක් වැය කරන්න හිතෙන්නේ නැහැ. අන්න අර විදිහේ පොඩ්ඩක් නිකන් තද වෙනවනේ. තද වෙනවනේ. අන්න එතකොට මේ පොඩ්ඩක් ආ නියමයට මොන මොනවාදෝ ටිකක් කෙරෙනවා. ඉතින් සමහර වෙලාවට හරිම කටුකයි. සමහර වෙලාවට හරිම නිකන් නිකන් කිසි නිකන් හැඟීම් දැනීම් නැතුව කතා කරනවා කටයුතු කරනවා කියලා හිතෙන්න පුළුවන්. ඉතින් ඒ ස්වභාවය තමයි. ඉතින් ඉතින් අය වෙනස් කරන්න එහෙම අමාරුයි. ඒක වෙනස් කරන්න අමාරුයි. ඔය ගාය ඉතින් එහෙම තමයි. ඉතින් ඒ වගේ කරන්න වෙනවා. මොකද නෑනේ යන්නේ නෑනේ මේ වාහනේ ඉස්සරහට යන්නේ නෑනේ එකම තැන. අනේ මේ මොන ගියර එකට දාන්න වෙයිද කියලා කල්පනා කරනවා. කොයි කොයි පැත්තට යන්න වෙයිද කියලා කල්පනා කරනවා. කොහොමද මේක අරගෙන යන්නේ කියලා කල්පනා කරනවා. අනේ පොඩ්ඩක් ඕක ගියා නම් ඉස්සරහට එක්ක ගහක් ගාලා හරි හැප්පිලා නතර වෙනවනේ. නෑ මේක එහෙම බෑ කරන්න. ඔච්චර හිතලා කල්පනා කරා කියලා ඔය හිතන කල්පනා කරන විදියට දේවල් වෙන්නෙත් නෑ. ඒකනේ ගැටලුව තියෙන්නේ. 80ක් අවුරුදු ජීවත් වෙනවනම් 80000ක් අවුරුදු හිතනවා. හිතුවට මොකද? එහෙම වෙන්නේ නෑ මේ දේවල්. ලෝකෙ වෙන්නේ නෑ. මං දැන මගේ ජීවිතේ නම් ඔච්චර හිතන කල්පනා කිරිල්ලක් තිවිලම නෑ. සාමාන්‍ය ඔය නිකන් පෙරලෙන පිට හොඳයි කියගෙන ගියපු ගමනක් තමයි තියෙන්නේ. අනේ ඉතින් නරකක් වෙලත් නැහැ. මේ ඉතින් වෙලා තියෙන නරක තමයි මේ තියෙන්නේ ඉතින් දැන්ත. ඊට වැඩිය නරකක් වෙලා නැහැ. මොකද අර ස්වභාව ධර්මේ අරගෙන යන ගමනක් තියෙනවා. මේක ඉතින් එහෙම ලොකුවට හිතලා කල්පනා කරාට කොහොම කරත් යන්නේ ඔය පාරේ තමයි. අනේ ඒක පොඩ්ඩක් බාරගෙන තමන්ගේ හිත තුළ විවේකයක් හොයාගත්තොත් ඒක තමයි ක්‍රමේ. එහෙම නැත්තම් ඔය ඉතිල්ල හරියන්නේ නැහැ. ඔය කල්පනා කිරීල්ල හරියන්නේ නැහැ. මොකද අර ටොපික් එකට නැවත නැවත එන්න, මේ සූස්මට නැවත නැවත එන්න, මුලට නැවත නැවත එන්න ගියා කියලා අහවර කරන්න බෑ ඕක. යන්න නම් පුළුවන්. ගියාට ඉවරයක් වෙන්නේ නැහැ. නැවත 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 පැටලෙනවා. නැවත 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 වෙහෙසට පීඩාවටපත් වෙනවා. ඊට ඇරෙන්න වෙන දෙයක්, වෙන ප්‍රතිඵලයක් නොලැබෙන සුළුයි ඔය ක්‍රියාවලියෙන්. එහෙම දැන හඳුනගත්ත කෙනෙක් ටිකක් මේ හිතන කල්පනා කරන එකට දෙන අනුග්‍රහය වෙනුවට, ඒකට කරන අනුග්‍රහය වෙනුවට ඒකෙන් පොඩ්ඩක් මිදිලා, ඒකෙන් පොඩ්ඩක් දුරස් වෙලා පුළුවන්ද මෙන්න මේ කී විදිහේ යම් කිසි විදිහක මේ පෙරළුණ පිට හොඳයි කියාගෙන, මේ ස්වභාව ධර්මයට පොඩ්ඩක් ඉඩ දීගෙන ඒ විදිහට කල්ගත කරන්න පුළුවන්ද? ඒ විදිහේ උත්සාහයක් උනන්දුවක් ගන්න පුළුවන්ද? ඔය හිතන කල්පනා කරන දේවල් ඔය විදියට වෙලත් නෑ, වෙන්නෙත් නෑ කියන හඳුන ගැනීම ටිකක් හරි තමුන්ගේ ජීවිතය දිහා හැරිලා බැලුවොත් දකින්න පුළුවන්. ඔය හිතපු කල්පනා කරපු විදියට නෙමෙයි ඔය දේවල් වෙනස් වෙලා තියෙන්නේ. දැන් පහුගිය දවසකත් කෙනෙක් කියනවා මම මේ විදිහේ තීරණයක් ගත්තා, මම මේ විදිහේ ගමනක් ගියා, දැන් මං හිතනවා කල්පනා කරනවා පුදුම මානසික වෙහෙසක් මට ඇවිල්ලා තියෙනවා. මොකද්ද මම මේ ගත්ත රිස්ක් එක හරිද? මම මේ විදියට මේ ගියපු ගමන හරිද? මම මේ පවුලේ කට්ටිය යොමු කරපු දියාව හරිද කියලා ලොකු ප්‍රශ්න කන්දරාවක් ඇවිල්ලා තියෙනවා. මොකද හේතුව අර ප්ලෑන් කරපු විදියට නෙමෙයි වෙන්නේ. දැන් ඔය වගේ ගමනක් යනකොට කොච්චරනම් ප්ලෑන් කරනවා ඇතිද කියලා හිතන්නකෝ. ප්ලෑන් කරන්නත් වෙනවා. කරලා ගියාට ඒ විදිහට සිද්ධ වෙනවද? ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. ගියාට පස්සේ තමයි තේරෙන්නේ යකෝ මෙන්න ගියපු තැන ඉන්න බෑ. ඈ වෙන තැනකට යන්න වෙනවා. ආ වෙන තැනකට ගියාට පස්සේ මේ ප්‍රශ්න එනවා. මෙච්චර දුරක් ට්‍රැවල් කරන්න වෙනවා. ඔය විදිහට නොයෙකුත් හිතාගන්න බැරි ප්‍රශ්න ගැටලු මතුවලා එනවා. ඉතින් ඒ වගේ කෙනෙක්ට දැනෙනවා බොහොම වෙහෙසක්, පීඩාවක්. මම මේ කරපු වැඩේ හරිද? මම මේ ජීවිතේ අවුලකට වියවුලකට පත් කරගත්තද කියලා. අන්න ඒ විදිහ දෙයක් එනවා. මොකද උනේ? අන්න අර හිතු කල්පනා කරපු විදිහට නෙමෙයි සිද්ධ වුනේ. ඉතින් ඒ වගේ වෙලාවක පොඩ්ඩක් ඉවසීමෙන්, පොඩ්ඩක් විවේකීව, දැන් ඉතින් කොහොම හරි වලේන ඉන්නේ. දැන් කොහොමත් ඉතින් වැටිලා ඉන්නේ. ආ දැන් එන වැටුණ බව දැනගෙන මේ ප්‍රශ්න ටික අතරේ එහෙමීට අන්න පොඩ්ඩක් යාත්‍රා කරගෙන යන්න පුළුවන්ද? එහෙම යනකොට දවසක කාලෙත් එක්ක එක්ක තීරණේ වෙයි මේ ගත්ත තීරණය හරි. එහෙම නැත්නම් කාලෙත් එක්ක තීරණේ වෙයි නෑ මේ ගත්ත තීරණේ වැරදි. ආ එතකොට පහසුයි. ඔක හදිස්සියේ තීරණය ගන්න බෑ. දැන් ඉතින් කොහොමත් වලට වැටිලා ඉන්නේ. ආ වැටිලා ඉන්න කෙනා ඒ බව තේරුම් අරගෙන පොඩ්ඩක් අතපත ගාලා බලන්න ඕනි ඉස්සලා ඩැමේජස් තියනවාද. ආ නෑ, අස්ති මුකුත් මිදිලා නෑ. ඊට පස්සේ අමාංශ පේශීන් නම් පොඩ්ඩක් අමාරුයි වගේ දැන් කියලා අන්න ඒ විදිහට ක්‍රමානුකූලව ටිකෙන් ටික තමයි මේ தත්ත්වෙට මුහුණ දෙන්න වෙන්නේ. දැන් හිතුව කල්පනා කරපු දේවල් දුණාට මොකද? ඒවා ඒ විදිහට වෙලා නැහැ. ඒවා ඒ විදිහට විසඳිලා නැහැ. අනේ හිතන කල්පනා කරන කට්ටිය එක්ක හරි අමාරුයි. ඉස්සර මගේ යාළුවෙක් ඉන්දියා. හරියට හිතනවා කල්පනා කරනවා. හරිදීතර හිතනවා කල්පනා කර පුදුමේ තිල්ලා කල්පනා කිරිලා කල්පනා කරන්නේ හරි පිළිවෙලට වැඩ කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ කියලා තමයි පටන් ගන්න. ඉතින් හරි ලස්සන සිදුවීම්. දවසක් අනේ අපි ඔක්කොට වෙන්න කියලා දවල් කෑමකට එන්න කියලා. ඔන්න ඉතින් දැන් ඌයනවා. ආ දැන් 11ට ඉතර යනකොටත් ඌයනවා. දැන් කට්ටිය ගිහලා වටේලා බලයින ඌයනවා. මොනවද? ආ මේ හතු බදිනවා. නෑ හතු බදිනවා කියන්නේ ඔන්න හත්තක් ගන්නවා. දැන් හතු ටික හොදලා කොහොම හරි ඒකේ ක්‍රියාවලියට කොච්චර වෙලා ගියද දන්නේ නෑ. හතු ටික හොදලා තියෙනවා. දැන් ඔන්න එකක් ගන්නවා. අන්න මොකද්ද අර මේ මේකක ඔබනවා. ඔබලා බිස්කට් කුඩු ගන්නවා. ගාලා ඔන්න තෙල් තාච්චියට දානවා. යන්තම් එක හතු කෑල්ලක් හරි. ඊට පස්සේ දෙවෙනි එක ගන්නවා. ඈ ආපහු අර විදියට තෙත මාතු කරලා අර ඉදිරිය ඔබලා අරගෙන අනේ මේ බිස්කට් කුඩු ගානවා. ආපහු තාච්චිට දානවා. දෙකක් හරි. ඉතින් ඕම පැය කාලක් විතර බලා ඉඳියා. හතු කෑලි 10කට වැඩි එහා ආවේ නැහැ. දැන් අර 100ක් හමාරක් තව තියෙනවා අර භාජනේ. ඊට පස්සේ මමයි තව කොල්ලෙගෙන් උඹ ඉඳහම් පැත්තකට ගිහලා උඹ උඹට ඕක කරන්න තේරෙන්නේ නැහැ කියලා අපි දෙන්න අරගෙන අරගෙන එම්ම ගුලිය පිටින් මිරිගලා මේ ඔබලා තාච්චිට දැම්මා. නැත්තම් එදා කන්න වෙන්නේ නැහැනේ. කන්න වෙන්නේ නැහැ. කන්න වෙන්නේ නැහැ. ওই වගේම තව දවසක මොකද ආ වෙඩින් එකකට කලින් දවසේ රාත්‍රියේ මල් සැරසිලි. ආ මේ වගේ දැන් මෙයා තමයි ඩිසයිනර්. ආ එයා කියනවා දැන් මේ විදිහ එකක් තමයි සැරසිල්ලක් තමයි හදන්නේ. ඒ විදිහ ඒවා 15ක් හදන්න ඕනේ. පාලා කඩන දැන් මේ පාන්තර දෙකට විතර. ඔන්න දැන් මල් තියෙනවා, අවශ්‍ය කොළ තියෙනවා, අවශ්‍ය දේවල් තියෙනවා. මෙන්න මෙහෙමයි හදන්නේ කියලා ඔන්න දැන් හදාගෙන යනවා. අඩි 10ක් විතර දිගේ එකේ ඔන්න අඩියක් විතර හැදුවා පැයකට විතර. අඩියක් විතර හදලා දැන් ඒ වේගෙන් තමයි දිගටම යන්නේ. ඒ වේගෙන් තමයි ආයි දෙන්නේ තුන්දේ වටේලා උඹ පැත්තකට එලා ඉඳහන් කියලා. අනේ ඉතින් අර ඔක්කොම තිබෙන සැලසුම් ඉවරයි. ඒ වෙනුවට මොකද්දෝ අමුතු සැරසිල්ලක් හැදුවා. ආයිකල් ටිකක් කරලා යනකොට ගොළු වෙලා යනවා, කතා කරන්නේ නැතු වෙලා යනවා. මොකද මෙච්චර මම මේ පිළිවෙලට කරගෙන ආපු වැඩේ මේ මුන් දෙන් විකාර කරනවා. ඒ වුණාට කරගන්න දෙයක් නැහැ. මොකද හෙට උදේට වෙඩින් එකනේ. එහෙනම් දවස් 10කට විතර කලින් පටන් ගන්න ඕනේ. එහෙම පටන් අරගෙනත් නැහැ නේ. එතකොට මල් හැලිලා දවස් 10 යනකොට. ඉතින් ඒ යථාර්ථයට මුහුණ දෙන්නේ නැහැ. අනේ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා අමාරුවෙන්. නමුත් ඒ වගේ කට්ටියෝ නිකන් අදලා තල්ලු කරලා ඔබලා තමයි දාන්න වෙන්නේ. එහෙම හරියන්නේ නැහැ. මෙන්න මේව තමයි හතු හදන්නේ. ඕම හරියන්නේ නැහැ. මල් සැරසිරි හෙට උදේ වෙඩින් එක නම් මේව තමයි හදන්න වෙන්නේ කියලා අර ලොවෙත් නැති එකෙන් දෙන්නේ පැනලා, සම්පූර්ණ සබ්ජෙක්ට් එක තේරෙන්නේ නැති එකෙන් දෙන්නේ පැනලා අර වැඩේ සම්පූර්ණ අන්න අවුල් වියවුල් කරලා කොහොම හරි කරලා දානවා. අවශ්‍ය කාලෙට, අවශ්‍ය කාලෙට කරලා දානවා. ඒකත් ලොකු දෙයක් නේ. නැත්තම් වැඩේ වෙන්නේ නැහැ. තාම ඇක්ටිවිටි එක කරනවා නැත්තම්, තාම මේ ප්‍රෝග්‍රෑම් එකේ නැත්තම් ඉවර වෙන්නේ නැහැ. ඉවර වෙන්නේ නැහැ. ආ එහෙනම් අවශ්‍ය දේ කරන්න වෙනවා. අවශ්‍ය කාලයට කරන්න වෙනවා. අවශ්‍ය වේගෙන් කරන්න වෙනවා. ආ වෙලා දින වෙලාවක අපි බලමු. සොලෝ එකේ යන්න ඒ සුදුසු වෙලාවයිද බලමු. මේ වෙලාවේ බෑ. මේ වෙලාවේ බෑ. මේ දින තත්ත්වය අනුව බෑ. ඉතින් තියෙන්නේ පුදුම ගායක්නේ, පුදුම හදිසියක්නේ කියලා තමයි තේරෙන්නේ. නමුත් පවදා උදේ වෙනකොට තේරෙනවා යාන්තම් පාන්දර 6 විතර වෙනකොට 10ක් 15ක් ගොතල ඉවර කරගත්තා සරසිරි. යාන්තම් 2 විතර වෙනකොට හරි දවල් කෑම දී ගන්න පුළුවන් වුණා. ඈ යාන්තම් පැය 3ක් විතර වෙනකොට හරි වැඩසටහන ඉවර කර ගන්න පුළුවන් වුණා. කියන එක ලොකු දෙයක්නේ. ලොකු ජයග්‍රහණයක්. తాවකාලිකව නොතේරුණත් දීර්ඝ කාලීනව පවදා උදේ වෙනකොට දවල් කෑම බෙදලා කන්න දෙනකොට කට්ටියට අන්න තේරෙන්න පුළුවන්. ඒ වුණාට කළ යුත්තේ තමයි කළේ. අවශ්‍යතාවයෙන් තමයි සිද්ධ කරේ. එහෙම නැතුව මේ පෞද්ගලිකව තරහකට නෙමෙයි, පෞද්ගලිකව යම්කිසි ඉදිරිවාදීකමකට නෙමෙයි. අවශ්‍ය දේ සිද්ධ කරා. අන්න ඒ විදිහට ටිකෙන් ටික මේ යථාර්ථයට මුහුණ දෙන්න වෙනවා. මේ විදිහට තමුන්ගේ හිත තුළ විවේකයක් හොයාගන්න වෙනවා. සමහර විට ඒක නක් කයෙන් වේගෙන් වේගවත් වෙන්න පුළුවන්. කයෙන් දුවනවා වෙන්න පුළුවන්. නමුත් හිත තුළින් විවේක නම්, හිත තුනින් අර විදිහට හුදකලා වෙලා නම් ඒකේ ගැටලුවක් නැහැ. ඉතින් ඔය දිනදා ජීවිතේ වැඩ කටයුතු කරන්න වෙනවනේ. මේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. මුහුණ දෙන්න වෙනවා. ආ ඒ වෙලාවේදී ඉතින් ඒ අවශ්‍ය විදිහට කටයුතු කරන්න. හැබැයි නැවත නැවත බලන්න මම මේ කයෙන් දිව්වට මම හිත තුලින් විවේකද? මොහොතක් මොහොතක් පාසා නිකන් අර ඉඳලා හිටලා පැයකට සැරයක් පොඩ්ඩක් බලන්න. විනාඩියක් දෙකක් බලන්න. ආ විවේකයි. විවේකයි නම් ප්‍රශ්නයක් නැහැ. ආ ඇවිස්සිලා. ඇවිස්සිලා වුණත් ප්‍රශ්නයක් නැහැ දන්නවනම්. ආ මම ඇවිස්සිච්ච බව දන්නවා. ආ කලබල වෙලාවක ඉන්නේ. නැත්නම් මේ විදියට හිතට අප්‍රසන්න අරමුණු ඇවිල්ලා. ආ කමක් නැහැ. ඒත් කමක් නැහැ. නැවත නැවත මම දන්නවා මේ ක්‍රියාවලිය. ඔන්න ඒ විදිහට ටිකෙන් ටික මේ ක්‍රමානුකූලව පුරුදු කරගෙන යන කෙනෙක්ට තේරෙනවා මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන විදියට මේ හුදු කලාවේ හිඳීමක් සෙවුනේ වෙනවා, හුදු කලාවේ සැතපීමක් සෙවුනේ වෙනවා. මේ විදිහට මේ ක්‍රියාවලිය හරි කම්මැලි, මේ ක්‍රියාවලිය හරිම නිදිමත කරන සුළුයි, මේ ක්‍රියාවලිය හරි උද්‍යෝග කර නැහැ. නමුත් අන්න ඒ පිළිබඳ ඉවසීමකින්, ඒ කුසීතකම, ඒ කම්මැලිකම හරහා යාමකින් නැවත නැවත මේ විදිහට හුදු කලාවේ හැසිරෙන්නෙක් බවට මේ දැනත්තා පත් වෙනවා. මේ විදියට තමාව දමනය කරන අදහසින් තමාගේ හිත තුළ විවේකයක් සොයනා අදහසින් මේ තැනැත්තා මේ විදියට හුදකලාව ඇලුනෙක්ව කටයුතු කරනවා. ඉතින් අන්න අර වගේ සාපලත් සමාජයක අර වගේ උද්‍යෝග කර සමාජයක අන නිවැරදි සෙවීමක් නිවැරදි විවේකයක් හොයන කෙනෙක්ට වටිනා පණිවිඩයක්. ඉතින් අපිත් හිතමු කල්පනා කරමු අද දවසේ මේ කතා බහත් එවැනි වූ සෙවීමක් සඳහාම හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ විසින් අපිට ඉතා වටිනා ධර්ම දේශනාවක් කළා. මේ අපි මේ භෞතිකව අපි හුදකලා වෙනවට වඩා අපේ හිත තුළ අපි කොහොමද විවේකයක් ලබා ගන්නේ, එසේම හිත තුළින් අපි හුදකලා වීම කරන්නේ කොහොමද කියලා ඒ ගැන අපට උපදෙස් ලැබුණා ස්වාමීන් වහන්සේට, අතිශයින්ම පින්. දැන් මේ වැඩසටහන අපිට තියෙන්නේ නිස්සරණ වනයේ ස්වාමීන් වහන්සේලා විසින් අපට සකස් කර දෙන ලද උපදෙස් පත්‍රිකාවක් ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. මේ මම දැන් ෂෙයා කරන්නම්, හැම දිනටම බලා ගන්න පුළුවන් වෙන්න. මේකේ පළවෙනි අංගය අපිට දීලා තියෙනවා මේ සතිමත් ඇවිදීමයි සතිමත් හිඳ ගැනීමයි සම්බන්ධයෙන් වීඩියෝ ලින්ක්ස් දෙකක්. ඒ ලින්ක්ස් වලින් ඔබට පුළුවන් කොහොමද මේ සතිමත් ඇවිදීම, ඔබ ආධුනිකයෙක් නම් කොහොමද මේ සතිමත් ඇවිදීම ආරම්භ කරන්නේ, කොහොමද සතිමත් හිඳ ගැනීම ආරම්භ කරන්නේ කියලා බලාගෙන ඒ උපදෙස් අනුව ක්‍රියා කරන්න පුළුවන්. එහි දෙවෙනි අංගයෙන් අපිට උපදෙස් දෙනවා මේක අපි කොහොමද කරන්නේ, දිනපතාම අපිට සුළු වේලාවකින් පටන්ගෙන ක්‍රමයෙන් ඒක වැඩි කරගෙන සතිමත් ඇවිදීමත් හිඳ ගැනීමත් පැය දෙකක් පමණ වෙනතුරු සම්පූර්ණ කරගන්න කියලා. ඉන් පස්සේ ඒ ලැබෙන අත්දැකීම අපි වාර්තාවක් ලෙස සටහන් කරගෙන මේ වැඩසටහනට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ලියන ආකාරය සම්බන්ධයෙන් මම මේ උපදෙස් පත්‍රිකාවක් චැට් සෙක්ෂන් එකට අමොල්ලා තියෙනවා. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ සම්බන්ධයෙන් කොහොමද ඔබට මේ සතිමත් හිඳ ගැනීම ඇවිදීම කරන විට කොහොමද ඔබට දැනුනේ, පාදවලට කොහොමද දැනුනේ, ඔබේ හිත යම්කිසි දෙයකට ගියාද, ඒ නැවත සිත කොහොමද ගෙනාවේ, ඒ වගේම සතිමත් හිඳ ගැනීම ඔබ කරේ කොහොමද ආදි වශයෙන් ඒ විස්තර අපිට වාර්තා කරන්න. ඒ වාර්තා අප වෙත එවීමට Google ෆෝම් එකක් ලින්ක් එකක් තියෙනවා මේ හතරවෙනි අංකයෙන්. ඒ වගේම ඊමේල් ලිපිනයකුත් තියෙනවා. ඒ පහසු ඔබට පහසු ආකාරයකට අපට ඒවා ඉදිරිපත් කරන්න. අප විසින් ඒවා ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කර ඔබට පිළිතුරු ලබා දීමට කටයුතු කරනවා. මේ සෑමදාම මේ වෙලාවට සූම් හරහා අප හා සම්බන්ධ වෙන්න ඔබට මේ වැඩසටහන සවන් දෙන්න පුළුවන්. බික්සෙල් ආර් ඔස්සේ සවන් දෙන්න පුළුවන්. මේ වෙලාව පටන් වැඩසටහන ආරම්භ කරන වෙලාව ශ්‍රී ලංකා වෙලාවෙන් පෙරවරු 7ටත්, මෙල්බන් වෙලාවෙන් පෙරවරු 11:00ටත්, නිව්සීලන්ත වෙලාවෙන් පස්වරු 1:30ටත් ආරම්භ කරනවා. ඉතින් ඔබ සෑම දෙනාට ආරාධනා කරනවා හැමදාම අපහා එකතු වෙන්න කියලා. මේ Zoom link එකත් මේ පත්‍රිකාවේ සටහන් වෙලා තියෙනවා. මේ පත්‍රිකාවත් මේ chat section එක ඔස්සේ download කරගන්න කියලා මම ආරාධනා කරනවා. දැන් අපිට තියෙන්නේ අපේ මේ ලැබී ඇති වාර්තා ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට. ඒ සඳහා මා ලිලංගා මහත්මියට ආරාධනා කරනවා එම වැඩසටහන පවත්වාගෙන යන්න. ප්‍රශ්නෝත්තර වැඩසටහන. ලිලංගා ඔබට අවස්ථාව තියෙනවා. ලිලංගාට අන්මියුට් කරගන්න බෑ කියලා තියෙනවා. පොඩ්ඩක් මම ට්‍රයි කරන්නම්.
තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඒ වගේම අද මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන සියලු දෙනාටම අදට ඇත්තටම අපිට මේ වන විට ලිඛිත වාර්තා කිසිවක් ලැබී නැහැ. ඒ නිසා මම හිතනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරය ඇතුව මේ අපිට පුළුවන් අවස්ථාව ලබා දෙන්න මේ වැඩසටහනට සහභාගි වෙන සියලුම දෙනාට තමන්ට තියෙන ගැටලු හෝ නැත්නම් ධර්ම දේශනාව සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න හෝ ඉදිරිපත් කරන්න කියලා අපිට මේ අත ඔසවා පෙන්නුම් කරන්න. එතකොට අපි වෙලාව තියෙන විදිහට හැම දෙනාටම අවස්ථාව ලබා දෙන්න උත්සාහ කරනවා. අපිට හොඳයි මේ වෙලාවේ හයන්ති අත ඔසවා තිබෙනවා. ඔබට පුළුවන් ඔබගේ ගැටලුව ඉදිරිපත් කිරීමට.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
හොඳයි, තෙරුවන් සරණයි සියලු දෙනාටම. කියන්න ප්‍රශ්න.
සයනස මම කමටහන් වාර්තාව ගැන සුත්තර කරගැනීම සම්බන්ධයෙන් තව පණියකුයි අහන්න මේ වහන්සේට කතා කළේ. සක්මන් භාවනාව කරන්න ගත්තාම ඉස්සල්ලාම දැන් මම මෙතන කියලා සතුටුමත් වෙනකොට මට ඉස්සර දැන් අර තේරෙනවානේ මගේ සීමාව. මේ මෙහෙම දැනෙන දැන් ඒක නැතුව මට අර මුළු එකම එකක් විදියට තමයි තේරෙන්නේ. එහෙම මෙයා වෙනකොට එහෙම කරලා පටන් ගන්න එතන තියෙන අනිකාර හිස් බවකට ගිහලා ඇවිදගෙන යනවා. ඔහේ කෙනෙක් කරන කෙනෙක් එහෙම එකක් පියා වෙන්නේ නැහැ. එතකොට අරමුණු කිරිල්ලකුත් වෙන්නේ නැහැ. මෙහෙම يعني එකට නැතුව නිකම්ම ඇවිදිනවා. ඇවිදිනකොට ඊට පස්සේ එක ටිකකින් ඉබේම සක්මන يعني මත් බවක් තියෙනවා. ඒ මත් බව තිබ්බට අසම්බර වෙන්න දෙන්නේ නැති වෙන විදිහට අර කකුල පාදයේ පතුල හොඳට මේ බරව පොළවේ තියලා يعني මේ එහෙම ඇවිදින අර يعني අසම්බර නොවෙන්න ඉස්සර තිබුණ එහෙම විසි වෙන ගතියක් එහෙම දැන් වෙන්නේ නැහැ. ඉතින් එහෙම එහෙම ඇවිදිනවා. ඊට පස්සේ එක වෙලාවක් වෙනවා සිතුවිල්ලකින් සක්මනේ වේගය අඩු, මේ කියන්නේ වැඩි කරන්න බෑ. ඉබේම එක අඩු වෙනවා. ඒ කියන්නේ අඩු වෙලා ඊට පස්සේ අඩු වීමම යනවා. අඩු වුණාට පස්සේ එකපාරම කියන්නේ නවතිනවා. ඒ නවතුනත් එක්කම අර හිස් දැනුවත් බව තමයි තියෙන්නේ. මුකුත් සිතුවිලිත් න්යා වෙන්නේ නැහැ. ඒ වගේ ආයෙ මං ඒ කියන්නේ මම ඊට පස්සේ ආයෙ ටිකකින් ආයෙ අඩිය තියෙන ආයෙ ඇවිදිනවා තියලා එහෙම එහෙම නැවති නැවති යන්නේ සක්මන. එහෙම විනාඩි 20ක් වගේ විතර වගේ තමයි කරන්න පුළුවන්. ඉබේම නවතිනවා. එතකොට පරියංක භාවනාව ගත්තාම ඉඳ ගන්නකොට හුස්ම ආනාපානීය මූලික කමටහන හුස්ම සංසිඳලා තියෙන්නේ. ඉතින් අර කෙලින්ම යන්නේ හිස් පාට ගිහිල්ලා අර දැනුවත් භවයේ ඉන්නේ. මුකුත් ඒ සිතුවිලි ඇවිල්ලා බොඳ වෙනවා. ඒවට මුකුත් අත දාන එක කරන්න දෙයක් කරන්න නැහැ බෑ. يعني ඒක ඉබේ වෙන්නේ කොටසක් වෙන්නේ. ඊට පස්සේ ඉඳගෙන ඒ කියන්නේ මේ එහෙමම ඉන්න තියෙන්නම අර අර දැනුවත් බව කියන එක විතරයි. කියන්නේ අර මොකද්ද බලාගෙන ඉන්න ඉඳිල්ලක් විතරක් තියෙන්නේ. සාමාන්‍යයෙන්ට අර වෙනසක් මෙවා ගන්න බෑ. මේ කියන්නේ ඉඳෙනදා කරන එකේ මේ කී වෙනසක් තියනවාද කියන එක. ඒක තමයි මේ භාවනා කරන සම්බන්ධයෙන් තියෙන සංහස. ඉඳිල්ලට කරගෙන යන්නේ.
ඔව් කියන්නේ.
දාර මට දැන් අර දැන් ඉදිනදා මෙහා වෙනකොට ඉස්සර දැන් අර මට ටික ටික මේ අර මගේ සීමාව මේ නැති වෙලා තියෙනවා කියනවා. ඒ කියන්නේ මේ අර දැන් අල්ල දැන් කකුලක් එහෙම පතුල වැදෙනවා කියමුක පොළවේ. එතකොට නිකන් ඒකට අරමුණු කරොත් මම ඒ අරමුණු පොළොත් අර නිකන් ග්‍රිල් එකකින් විදිනා වගේ ඒක විදලා අර විසි වෙනවා වගේ කියන එහෙම නෙමෙයි. අර මං කියන්නේ අර වෙන විදියට අර ඒක එකක් වෙනවා. මට තේරෙන්නේ දැන් මේක මගේ කකුලේ සීමාව කියන එකයි අරක පොළොව කියන දෙක එකක් එකක් වෙලා අපේ තේරෙන්නේ. එතකොට අර සමායලාට එකපාරම අර يعني කෙනෙක් කරනගෙන යන වැඩ කරන එකක් තියෙන්නේ. ඒක දිහා මොකක්ද කියන මේකක් තියෙනවා බලාගෙන ඉඳිල්ලක් තියෙනවා. ඔබ දේවල් වෙන කරගෙන යනකොට ඒක තමයි තියෙන්නේ සයන.
හොඳයි. දැන් මෙතෙන්දී අපි ගමු සක්මන ගමු. දැන් සක්මනේදීත් කිව්වා අන්තිමටත් කිව්වා මෙහෙම තමන්ගේ සීමාව නැති වෙනවා කියලා. දැන් මේක තමයි ඇත්තටම මේ භාවනා කරද්දී මෙහෙම මේ ප්‍රතිපදාවේ මේකත් තමයි එක දෙයක් තමයි. දැන් මේ කතාවම බුදුරජාණන් වහන්සේ මහා රාහුලෝවාද සූත්‍රයේදී රාහුල පොටි ආමුදුරන්ටත් පෙන්නනවා. එහෙම ඇතුලේ තියෙන දෙයක් ඇතුලේ තියෙන පටවි ධාතුව එළියේ තියෙන පටවි ධාතුව ඇතුලේ තියෙන තේජෝ ධාතුව එළියේ තේජෝ ධාතුව ඇතුලේ වායෝ ධාතුව එළියේ තියෙන වායෝ ධාතුව නොහොම ඇතුලේ තියෙන දේවල් එළියේ තියෙන දේවල් කියලා වෙනසක් නැහැ. දැන් මමගේ මේ විඥාණය තමයි මෙහෙම ඇතුල පිට කියලා වෙන් කරලා හදාගන්නේ. දැන් සීමාවක් වෙන් කරපු ගමන් ඒ වෙන් කරපු සීමාවේ තමයි අපිට තියෙන ඔක්කොම කරදර තියෙන්නේ. මගේ තියෙන මං අල්ලගත්තු එකේනේ මට ඔක්කොම කරදර තියෙන්නේ. ඒ වුණාට අපි අල්ලගෙන මේ මං අල්ලගත්තු එක මට හොඳයි කියලා තව වැඩි වැඩියෙන් අල්ලගන්නනේ අපි ජීවිතය පුරාම මහන්සි වෙන්නේ. මේකත් මදි තව තව අල්ලගන්න. ඉතින් එහෙම දැන් එහෙම යන මිනිස්සු වෙලා මේ විදියට තමන්ටම තේරෙනකොට මේ මොකක් හරි එක ප්‍රතිපදාවක දැන් ඕක එකපාරට ආපු එකකුත් නෙවෙයිනේ, නිකම්ම ආපු එකක් නෙවෙයිනේ. මේ කරගෙන යන ප්‍රතිපදාවකුත් එක්ක භාවනාවකුත් එක්ක මෙහෙම තමන්ටම තේරෙනකොට මේක ඇති සීමාවක් නෑ කියන එක තමන්ටම වැටහෙනකොට ඔය විඤ්ඤාණයට පොඩ්ඩක් අර තට්ටු වෙනවා, එයා වෙවුලන්න ගන්නවා. ඔය වගේ වෙලාවදී සමහර කට්ටියට හිතෙන්නේ මේක භාවනාවේ වැරද්දක් කියලා, සමහරට කමටහන මාරු කරන්න, ගුරුවරයා මාරු කරන්න වගේ වෙන පැතිවලට යන්නත් පුළුවන්. ඉතින් එහෙම වෙලත් පුළුවන් තරම් තියෙන්නේ මේකම තව දිගට කරගෙන යන්න. මේ කරගෙන යනකොට මේ මමයට තියෙන වටිනාකම ටික ටික අඩු වෙන්න පුළුවන්. දැන් මේ මමයා අල්ලගත්තු මේ සීමාව ඇතුළේනේ ලොකු වටිනාකමක් තියෙන්නේ. දැන් වෙන කෙනෙක්ගේ අතප්පයක් කැඩුනට මට ගාණක්වත් නැහැ නේ. උනට මගේ චූටි නියපොතු කෑල්ලක් හරි තුවාලුන. ඒතකොට ඒක ලොකුවට මං අල්ලගෙන තියෙනවා නේ. අන්න ඒ විදිහට මේ සීමාව බොඳ වෙන්න මම යාට තියෙන වටිනාකම ටික ටික අඩු වෙනවා. ඉතින් ඒකම එක දිගටම කරගෙන යන්න. ඊළඟට ওই භාවනාව කරගෙන යද්දී අර ඉස්සෙල්ලා හිතලා තමයි මුලින් පටන් ගන්නෙ. ටික වෙලාවක් යනකොට ඇවිදින එකවත් මම කරන දෙයක් නෑ, වෙන කෙනෙක් කරනවා හරි නිකන් ඉබේ වෙන සිද්ධියක්. දැන් ඕක ඉස්සර මිනිස්සු ඔහම මම කෙරෙනකොට හිතුවේ මේක දෙයියෙක් කරනවා, එහෙම නැත්තම් මොකක් හරි වෙන බලවේගයකින් කරනවා කියන විදිහට අර වෙන මොකට හරි හේතු කරන්න ගත්තා. එහෙම නැත්තම් මේ ආත්මය කරනවා කියලා. ඇත්තරම් බැලුවා මේක මේ කරගෙන යන මේ නිකං ක්‍රියාවලියක් විතරයි මෙතන තියෙන්නේ, හේතුඵල ධර්මයක් විතරයි. තොන්නහො මම හේතු කරන්නේ හරි එහෙම නැත්තම් දෙයියෙක් හරි මොකක් හරි එකට හේතු කරනව වෙනුවට මේ ක්‍රියාවලිය තවදුරටත් අනුග දෙයක් හරි නිකම්ම දෙන දෙයක් හරි දිහා බලන් ඉන්න වගේ බලන් හිටියොත් මේක යථා ස්වභාවය තව තව දේවල් තේරුම් ගන්න පුළුවන්. නිසා මේකම එක දිගට කරගෙන යන්න. ඒ වගේම තව එකක් තියෙනවා, මේකට දැන් කැමැත්තක් තියෙන්න පුළුවන්. දැන් මේක හොඳයි මම දැන් මේ මං කර ප්‍රතිපදාවේ එහෙම නැත්තම් කමන්නේ. නැත්තම් ගොඩක් වෙලාවට එන්නේ මම කරගෙන යන වැඩේ නිසා මට තමයි මෙහෙම ප්‍රතිඵල ආවේ. දැන් මේක අහන් ඉන්න අනිත් අයට මෙහෙම දේවල් වෙන්නේ, අනිත් අයට වඩා මම උසස් එහෙම කියලා. අන්න ඒ විදිහට තව පැත්තකින් මාන්නයක් එන්නත් පුළුවන්. ඒකවත් ඊළඟට මේ ඔහොම දැන් කිව්වට සමහර ලාවට ඒ වගේ දේවලුත් එන්න පුළුවන් කියලා මම කියන්නේ. අන්න එහෙම දෙයක් ආවත් එතකොටත් මේ පොඩ්ඩක් බලන්න, ඒකත් මේ ඇතුළෙන් වෙන රැවටීමක් කියලා. ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන්.
සමහරවිට දැන් එහෙම දැන් මම මෙහෙම කරන් යනකොට දැන් මට දැනේ තේරෙන්නේ අර දැන් අපි මෙහෙම මෙහා වෙනකොට සබහා ධර්මයක් එක්ක අර ටියුන් වෙනවා වගේ එකක් නේ. එතකොට ඒකේ තියෙන අර නිකන් මේක වැඩ කරන විදිය ගැන දැනගන්න පුළුවන්කම, ඒ කියන්නේ තොරතුරු වෙනවනේ. එතකොට දැන් මේ ඉතින් එහෙම වෙනකොට මට අර හැමෝම ඒ වගේ අය ඉන්නේ එක්කිනයි ලෝකෙට. දැන් මම උස්වස් වෙන්නෙත් නෑ, මම පහල් කියන්නේ ඒකේ නයි ඉන්නේ නයි ඒ විදියට. ඒ කියන්නේ කොයි වෙලේ ඒක නා යම් කිසි දෙයක් අවබෝධ කරගන්නවද කියන එක අපි දන්නේ නෑනේ. ඒක නයි ටීහා තැනකට හිම නෙත් වෙන්නේ. ඉතින් මට අර ඒ කියන්නේ එහෙම අර පහල් කියන්නේ එහෙම මේක ගැන ඒ කියන්නේ ඇලිල්ලක් නෑ දැනට. ඒ කියන්නේ මේක කරගෙන යන සමාහලට තියෙන අර කැළඹීම් ස්වභාවයෙන් තැන් තියපහ මේවා ඉබේම මෙන්ඩනවා මිසක් අර කරු ධර්ම කරුණු මොන හරි සිහිපත් කරලා කරගන්න බෑ.
ඔව් ඉතින් ඔහොම ඕක ওই தත්ත්වය හැමදාම ওই විදිහටම තියේද කියන්නත් බෑ. ඕක සමාහලට වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි හිතන දේ මේ 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 ලැබිච්ච දෙයත් මේකත් හේතුවකින් ලැබිච්ච ඵලයක් විදිහට විතරක් බාරගෙන මේකත් සදාකල් ඔහොම තියේවිද කියලා විශ්වාස කරන්න බෑ. මේ හැමදාම මේකට හේතු සපයන්න සපයන්න මේ ඵලය ලැබෙන්න පුළුවන්. ඕකත් දවසක නැති වෙන්න පුළුවන්. අන්න ඒකයි කියන්නේ මේක මගේ කියලා අල්ලගත්තොත් සමහර විට ඕක නැති වුණත් දැන් ওই ලැබිච්ච මේ භාවනාවෙන් ලැබිච්ච ප්‍රතිඵලය වුණත් අපිට නරකට හිටින්න පුළුවන් මේකත් මගේ කියලා අල්ලගත්තොත්. ඒක නිසා ඒ ගැන වුණත් ලොකු බලාපොරොත්තුවක් නැති උපේක්ෂාවෙන් ඕකත් වෙනස් වෙන්න පුළුවන් කියලා අදහසෙන් ගියා නම් ඉතින් ඕකම දිගටම කරගෙන යන්න තියෙන්නේ. වෙන වෙන දේවල් කරන්න දෙයක් නැහැ. ඉතින් ඕක මේ තව වැඩි කාලයක් වැඩි වෙලාවක් ඉලාද ඒක සාමාන්‍ය ජීවිතයේ බැලුවත් ওই විදිහටම බලන්න මොනවා හරි දෙයක් කරන්න ගියාම ඒ වෙලාවවලදීත් ওই මමයා ඔකට අත දාන්න ගියොත් තමයි යෝග ටිකක් කරදරයක් වෙන්නේ. එහෙම නැතුව මමයට නැතුව මේක වෙන විදිහට වෙන්න ඉඩ දුන්නා නම් ඒ වෙලාවේ ප්‍රයෝජනෙයි සලකලා කරා නම් සමහරට හොඳම විදියට වැඩේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම හොඳම විදියට නොවුනත් ඒකෙන් වෙන අපිට තියෙන හිතේ කැළඹීම වැඩේ හරියට නොකරුණත් ඒකට මේ තියෙන අර ඒකත් එක්ක තියෙන මේ පසුතැවිල්ල අඩුයිනේ.
ඒ කියන්නේ සහස මම මේ මුකුත් භාවනාව ඒ කියන්නේ මුකුත් දන්නේ නැති කාලෙක පොඩි කාලේ මේ එකපාරම ඉඳගත්තාම තමයි මේ දැන් ඔය කියන මේ දැන් මේ අර සීමා නැතිකම ඒ කියන්නේ ඒකල් නෙට්ුත් නැහැ ඉන්ටර්නෙට්ුත් නැහැ අර ඒ කියන්නේ අහසක වගේ තැනක මේ අර කියන්නේ සීමා නැතිකම රත් ඒ විදිහටම මම අත්විඳ පොඩි මොහොතක්. ඉතින් දැන් අර එහෙම යම් කිසි පොඩි මොහොතක් අත්ෙන් දෙ තැන සීමාව මුකුත්ම නැති තැන. පස්සේ දැන් අර මෙහෙම අර පාලි කියන්නේ ධර්ම කරුණේ මතක තියාගන්න කතමැත්තත් එක්ක තමයි මේ මෙහෙම ආවේ මෙයා කලේ. දැන් මට තියෙන එක පැනයක් තියෙන සංහස මේ මට දැන් ගුරුහරුකම් දුන්න එහෙම එක පුත්කලේ මේ ගොඩක් උපකාර කළ මට කෙනෙක් මේ මම මේ නිස්සාරණයට සම්බන්ධ වුණත් එක්කත් ගැටීමක් මෙයා කරගෙන ඒ කියන්නේ මට කියන යනමග වැරදි කියලා. ඉතින් මේ ඊට පස්සේ මට පෝස්ට් එකක් එනවා එනවනා ඒක තියෙන්නේ මේ මම කුහකයි මගේ කුහකකම නැහැ ඊර්ෂ්‍යාව නැහැ මෙන්න මෙහෙමයි මම ඔබ කොහොමද කියන එකක් අහලා තියෙන පෝස්ට් එකක්. ඉතින් ඒක නා කියන්නේ එහෙනම් සතර අපායන් මිදුණු කෙනෙක් කියලා. මම ඒක දන්නේ නැහැ ඒව ගැන කියන්න දන්නේ නැහැ. දැන් මං ඉතින් මේ ඉතින් මට තියෙන ප්‍රශ්නේ දැන් එහෙම මෙහෙරි යනකොට අර මම ගැලවෙලානේ යන්නේ. එතකොට තව කෙනෙක් අපිට උලුප්පල මම මෙහෙමයි කියලා කියන්න පුළුවන්ද කියන එක.
ඉතින් ඒ කෙනෙකුට කියන්න පුළුවන් එයා මෙහෙමයි කියලා. ඉතින් ඔක අපි ඒව බාර ගන්න ඕනාවක් නැහැනේ. දැන් අපිට තියෙන්නේ මට ෂුවර් නම් මං යන ගමන මේකෙන් ලැබිච්ච ප්‍රතිඵලත් එක්ක මගේ යන ගමන ෂුවර් නම් ඒක ප්‍රශ්නයක් නැහැනේ. Tamanටයි මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. බුදුහාමුදුරුව ළඟට ඇවිල්ලා එක එක බ්‍රාහ්මණය ඇවිල්ලා ප්‍රශ්න අහලා ඒගොල්ලෝ පැහැදුනාට පස්සෙත් බුදුහාමුදුරුව කියන පොඩ්ඩක් ආයෙසරයක් මේ බලන්න මේ ඕගොල්ලෝ කලින් මේ හිටපු ආගම ගැන ආයෙත් නැවත සලකලා බලන්න මේ කියපු එකපාරට පිළිගන්න එපා. මම කියව පළියටම පිළිගන්නත් එපා. පොඩ්ඩක් ආයෙ සලකලා බලන්න ඒකත් එක ගිහිල්ලා ඒගොල්ලන්ගේ කලින් ඒ බ්‍රාහ්මණ නායකත් එක්ක ගිහිල්ලා කතා කරලා බලන්න කියලා මේ ඒගොල්ලන්ට අවස්ථාව දෙනවා. ඒ විදිහට දැන් මේ වෙන කෙනෙක්ගෙන් අහව පළියටම කියනකොට කියන්න පුළුවන් මම මෙහෙම සෝවන් වෙලා අර එහෙම ඕන තරම් ඉන්න ඕනේ දැන් සමාජේ. අර ඕක සෝවන් වෙලා කියන වචනයෙන් කියන්නේ නැතුව මෙන්න මේ ලක්ෂණ මට තියෙනවා එහෙම නැත්තම් මෙහෙම එහෙම කියලා ඕන කරකවලා කියන කට්ටිය ඉන්නවා. අපිට තියෙන්නේ තමන්ගේ වැඩේ කරගන්න එකට.
ස්වාමීන් වහන්සේ දැන් එහෙම එකක් එහෙම පෝස්ට් එකක් ආවා මට දැන් එකපාරම ඒකේ අරහ එකනගෙන මනෝභාව එනවා. එතකොට ඒකේ මගේ තිබුණ එකක් පරාවර්තනය වෙන එකක්ද වුනේ එහෙම වෙන්නේ?
එහෙම ඉතින් කියන්න බෑ. අපිට එක එක විදිහට ඔය මොකක් හරි දෙයක් සිද්ධ වෙන්න හේතු අනන්ත ප්‍රමාණයක් තියෙනවානේ. මේකෙමයි කියලා හරියට එකම හේතුවක් කියන්න බෑ. ඒක එක එක්කෙනා එක එක විදිහට දේවල් තියෙන පුළුවන්. දැන් ඔය ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ පොස්ට් බලන නිසානේ. තමයි ඇතුළ බලාගත්ත නම් ඔය කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඔය ඉන්ටර්නෙට් එකේ හරි Facebook එකේ හරි ඔය බලන නිසා තමයි ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ.
දැන් Facebook එක ඔක්කොම අයින් ඒ මට නැහැ. මම දැන් මේක කරන පුත්කලියත් එක්කත් කතා කරන එක නවත්තල දැන් මම බලවන ඔබ වහන්සේලා කියනවනේ දැන් පුහුණු කළාට මේක දාලා බලන්න තැන්වලදී මම කොහොමද ඇතුල කියන එක මම ඒ හින්දා ටික කලට යම් කිසි කාලයක් පස්සේ කතා කරාම තමයි මෙහෙම මට පෝස්ට් දෙකක් ආවේ. ඒකට අර එහෙම කියන්නේ. ඉතින් මම කල්පනා කළා දැන් නතරම කරලා දාන එක මගේ ගමනට හොඳයි කියන එක.
ඔය දැන් එහෙම නතරම කරන්නත් ඕනේ නැහැ. දැන් මේ මිනිස්සු බලන්න දැන් ඒගොල්ලන්ට ඌමනාව තියෙන්නේ මොකද්ද කියලා. දැන් මම මෙහෙමයි කියලා මගේ ගොඩ වැඩි කරගන්න නෙවෙයි ගොඩක් මිනිස්සු try කරන්නේ. ඒ මගේ ගොඩ වැඩි කර ගැනීම සඳහා මිසක් ඒගොල්ලන්ට ඇත්තටම මම මොකක් හරි දෙයක් තේරුම් අරගෙන මේක මේ කරුණාවෙන් අනිත් අයට කියන්න ඕනේ කියන අදහස නෙවෙයිනේ ඔය විදිහේ ඒවයින් පෙන්නේ. දැන් බුදුහාමුදුරුව බුදු වෙලත් මාස 3ක් යනකම් බණ කිව්වේ නැහැ. වැසල මාසේ බණ කිව්වේ. ඊළාට තවත් මාස 4කට පස්සේ තමයි මේ ඔය 69 පිටක් කරලා යවුවේ මේ බණ කියන්න කියලා ලෝකෙට අනුකම්පාවේ. ඒ මාස 4 ඇතුළත පස්වග මහණුන් එක එක්කෙනා පළවෙනි දවසේ කොණ්ඩඤ්ඤ රහත් සෝවාන් වුණා. දෙවෙනි දවසේ කොණ්ඩඤ්ඤ විතරක් පිණ්ඩපාතය වළ අනිත් අයට ඔක්කොටම බණ කිව්වා. එතකොට අර පිණ්ඩපාතය යව්වෙත් සෝවාන් වෙච්ච එක්කෙනා විතරයි. ඊළඟ දවසේ තව එක්කෙනෙක් කොණ්ඩඤ්ඤ වප්ප සෝවාන් වුණා. ඊළාට ඒ දෙන්න විතරක් පිණ්ඩපාතය යව්වා. කාටවත් කිව්වේ නැහැ මෙහෙම මෙහෙම එකක් තියෙනවා කිය කියන්න කිව්වේ නැහැ. ඊළාට අන්තිමට අර යස කුල පුත්‍රයයි 54 දෙනත් ඇවිල්ලා රහත් වුණාට පස්සේ ඔන්න මාස 4ක් ගියාට පස්සේ මේ 69ක් එකතු වෙලා 69වම රහත් වුණාට පස්සේ තමයි ඒගොල්ලන්ට ඊළඟට කරන්න දෙයක් නැහැනේ රහත් වුණාට පස්සේ. ඒ කරන්න දෙයක් නැති අයට තමයි කිව්වේ මේ ධර්මය කියලා දෙන්න කියලා. ඔය විදිහට මම සෝවාන් වෙලා මම එහෙම නැත්තම් සෝවාන් වෙච්ච මෙහෙම ලක්ෂණ මගේ ළඟ තියෙනවා කියලා වටපිට කී කී යනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේ ඊට වඩා ගොඩක් පහත් තත්ත්වෙ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්.
ඊට පස්සේ මට කියන මට අර ව්‍යාකරණ එකක් කියන අර ධර්ම දේශනාවත් පොඩි එක තියෙනවා. මම දැන් ඊට පස්සේ මම කතා කරනකොට මේ මම බැලුවා මගේ පැත්තෙන් මම ගැටනාද කියලා. ඒ කෙනා කියනනේ එහෙමයි කියලා. මම දන්නේ නැහැ මුකුත් කියන්නේ මම ගන්න වෙන දැනුමක් නැහැ. ඉතින් මම ඊට පස්සේ මේ මට වෙනවා මේ සතර අපාය මිදිලා දින්නේ වඳුරෙක් වෙයිලු බල්ලෙක් වෙයිලු මම.
ඒවත් අපි අවස්ථාවක් කරලා බලන්න. මට කිව්වොත් මම ලබනාත්මෙන් බල්ලෙක් වෙයි කියලා මම ඒකත් එක්ක ගැටෙනවාද? ඔව අවස්ථාවක් කරගන්න තියෙන්නේ.
ඒක තමයි සස. ඒකට මම බැලුවා. එතකොට මට මතක් වුණේ ඉතින් මෙහෙම යනකොට ගමනේදී අපිව මේ පැලි කියන්නේ අපේ තියෙන අර මම කියන කැල ගලි ගලි යනවනේ. දැන් දන් දුන්නත් ඒක සීකරීමකුත් වෙන්නේ නැති තැනකට යනවා වන්දනාම. ඒ කියන්නේ ඊතැන් වල ඒ කියන්නේ ඊතැනක් ඊතැනක් වගේ දැනෙන්නේ. ඒවට අපිව ගැලිලා යන්නේ මම කියන එක අඩු වෙවි යන්න ඕන ගමනේ. ඉතින් එතකොට සතර අපායක් තියෙන්නේ මම ඉන්න තැනකනේ. දැන් මට එතකොට අදක් උනේ ආ මෙහෙම එකක් තියෙනවද කියන එකවත්.
ඔය තමයන් ඉන්න තරමට තමයි තමන් කරපු පව් පල දෙන්න පුළුවන් වෙන්නේ. සතර අපායකට යන්නත් කෙනෙක් ඉන්න ඕනනේ. ඉන්න තියෙන සතර අපායකට බයන්නේ. ඉතින් එහෙම නැතුව දැන් තමන්ට තමන් විශ්වාස නම් ওই වගේ දේවල් අපිට ඕන තරම් එනවා. දැන් බුදුහාමුදුරන්ට කොච්චර ගැරහීම් ආවද? ඒ මොනවාවත් තමන්ගේ වැඩේ කරගන්න එකට ඒකෙන් හොඳට අපි ශක්තිමත් වෙන්න තියෙන්නේ.
ශක්තිමත් වෙන්න ඕනේ. එතන ඒකනේ පණිවිඩය තියෙන්නේ යොදා ගන්න.
හැමතිස්සෙම අපිට මොකක් හරි පණිවිඩයක් එන්නේ. ඒ පණිවිඩය අපිට අර අපිට සුබවාදී විදිහට අපේ පැත්තට හරව ගන්න පුළුවන් නම් එච්චරයි තියෙන්නේ.
හොඳයි සාරංශ වහන්සේට බොහෝ පින්. නිතර නිරෝගී සුවම වේවා සාරංශ.
දැන් තෙරුවන් සරණයි.
බොහොම පින් හයන්ති ඔබේ ගැටළු ඉදිරිපත් කළාට ඊළඟට මම අවස්ථාව දෙනවා චම්පිකා සිරිවර්ධන මහත්මියට. කලින් අත ඔසවාගෙන හිටියා. ඔබේ ගැටලුව දැන් ඉදිරිපත් කරන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේ, දැන් මම පරයන්කේක හෝ සක්මනක මං සාමාන්‍ය ස්වාමීන් වහන්සේ එදිනෙදා හැමදාම ඒ දෙක කරනවා. යම් කිසි වෙලාවක් අරගෙන පැයක් හෝ පැයකට විතර ආසන්න කාලයක් ඒව කරනකොට ස්වාමීන් වහන්සේ දැන් මට පරයන්කේ ගත්තොත් හුස්ම රැල්ල හැසිරෙන අන්දම ඒවා මට වැටහෙනවා. ඉතා ඉක්මනින්ම ස්වාමීන් වහන්සේ සිත දෙස බැලීම තමයි, කියන්නේ සිතුවිලි මතුවෙනවා ස්වාමීන් වහන්සේ. ඒ සිතුවිලි දිහා මම බලාගෙන ඉන්නවා. මම මුකුත් කරන්නේ නැහැ. හැබැයි ඒ සිතුවිලි වලින් තේරෙනවා ස්වාමීන් වහන්සේ, දැන් සමහර වෙලාවට සක්මනකට ගියත් ඒ ස්වභාවයමයි තියෙන්නේ. සිත විසිරිලා යන ගිහිල්ලා තියෙන්නේ. එතකොට මං හිතනවා ඒවා මගේ ජීවිතේ එදිනෙදා ඒ දවසක් දවෙනකොට එන අරමුණු මට තමයි ඒ විසිරීම ඇති වෙන්නේ කියලා කියලා මං ඒව දිහා බලාගෙන ඉන්න. ඊට පස්සේ සිත තැම්පත් වෙලා යනවා. එimhe අනුකෘත ස්වාමීන් වහන්සේ සිතෙන් දැන් මේවා බලාගෙන ඉන්නකොට මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ මේ ඔක්කොම සිතෙන්ම කරන දේවල් නේද කියලා. ඒ කියන්නේ එක වෙලාවක තැම්පත් වෙනවා. එක වෙලාවක විසිරෙනවා. විසිරීම නිසා එක අරමුණු සමහර අරමුණු වලින් මම පීඩා විඳිනවා. ඒ වගේ එක එක ස්වභාවයන් ස්වාමීන් වහන්සේ ෂණ ඒ මට තේරෙන මේ තේරෙන ගැන ස්වාමීන් වහන්සේ මට දැනීමක් එනවා. ෂණයක් ෂණයක් පාසා ඒ වෙනස් වෙන කොච්චර වේගෙන් සිතුවිලි ඇති වෙනවා නැති වෙනවා සම්පූර්ණයෙන් ස්වාමීන් වහන්සේ මගේ සතිමත් භාවය යන්නේ ඊට පස්සේ ඒ ඔස්සේ සිතේ ඇති වෙන සිතුවිලි ස්වාමීන් සර දැන් තෙත ස්වභාවික තියෙන ස්වභාවයක් තියෙන පසකන ස්වාමීන් සර දිය බුබුලු ගොඩාක් වැස්ස වෙලාවක දිය බුබුලු මතු වෙනවා වගේ මට පේනවා. එහෙම එහෙම ස්වභාවයක තමයි මේ සිතුවිලි ඇති වෙන්නේ කියලා. හැබැයි මම ඒව දිහා බලාගෙන ඉන්න එක තමයි ස්වාමීන් වහන්සේ මම කරන්නේ. ඊට පස්සේ ඒවෙන් එතකොට තේරෙනවා ස්වාමීන් වහන්සේ මේ ඔක්කොම මේ සිත විසින්ම තමයි මේවා මේ මට කරලා දෙන්නේ. මේවා මේ මට පෙන්වන්නේ. ඊට පස්සේ මාව මොකකට හරි පටලවන්නේ. ඒ කියන්නේ සම්සෙක් එක සිතුවිල්ලක් අරගෙන මම ඒක ප්‍රපංච කර කර යන්න හෝ අර එහෙම ස්වභාවයකට යන්න හදන. හැබැයි ස්වාමීන් වහන්සේ මම එහෙම යන්නේ නැහැ. මම ඒව බලාගෙන ඉන්නවා. හැබැයි පුදුම විදිහකට දැන් ස්වාමීන් වහන්සේ අර ඒ විසිරි ඒ හිතේ ස්වභාවය තමයි කියන්නේ කෙටි වෙලාවකින් ඒ ස්වභාවයට තමයි මම පත් වෙන්නේ. ඒ මං යන විදිහ හරියද ස්වාමීන් වහන්සේ? මං ඒකට මේ දැනට මම අරගෙන තියෙන ක්‍රියාමාර්ගයේ නිවැරදිද කියලා දැනගන්නයි ස්වාමීන් වහන්සේ මට උවමනා වෙන්නේ.
හොඳයි. ඔතෙන්දී දැන් සිත මුල් කරගෙන යන්නේ වේදන කායානුපස්සනාවට නැතුව කෙලින්ම යන්නේ චිත්තානුපස්සනාව පැත්තට යන්නේ. දැන් මෙහෙම
එහෙමයි
චිත්තානුපස්සනාවට යන්න කලින් ආත්මල අපේ පුරුද්දක් විදියටනේ යන්නේ, ওই පුරුදු තමයි අපි යන්නේ. දැන් ගොඩක් කෙනෙකුට කායානුපස්සනාවෙන් යන එක ලේසි. මොකද ඒක ගොඩක් රළුවට අහු වෙන නිසා. දැන් සමහර කෙනෙකුට ඒ වුණාට කායානුපස්සනාවට වඩා කලින් පුරුද්දත් එක්ක චිත්තානුපස්සනාව හොඳට අල්ලලා යන්න පුළුවන්. ඉතින් මෙහෙම චිත්තානුපස්සනාවට ගියයි කියලා වරදක් නැහැ. කායානුපස්සනාවමයි කරන්න ඕනේ, වේදනානුපස්සනාවමයි කරන්න ඕනේ, මේක විතරමයි හරි කියලා එකක් නැහැ. මොකකින් හරි එකකින් අපිට ඒකට අහු වෙන්නේ නැතුව ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි කරන්න ඕනේ. දැන් ඔය කියන කෙනාට චිත්තානුපස්සනාවට ඔහොම හිත දිහා බලන් ඉන්න පුළුවන් නම්, හැබැයි සිතුවිලි වලට අහු වෙන්නේ නැතුව, අන්න ඒක තමයි ප්‍රධානම දේ. දැන් කායානුපස්සනාවට ගියහම කයට කයේ අර රළු ගතිය වැඩි නිසා, ඕලාරික ගතිය වැඩි නිසා ඒකට අහු වෙන්න තියෙන ගතිය ගොඩාක් අඩුයි. ඒක යථා ස්වභාවයේ තේරුම් අරගෙන ඒක අනුංගෙ දෙයක් විදියට බලන්න පුළුවන් හැකියාව ගොඩක් වැඩි. ඒ වුණාට සිතුවිලි පැත්තට ගියහම ඒවා ගොඩාක් සියුම්. සියුම් ඒ වගේම මේ කලින් දන්න දේවල් නේ මේ මතුවලා ඉන්නේ. කලින් දැකපු දේවල්, අහපු දේවල්, දැනෙච්ච දේවල් ඒවා එකතු කරලා ඒව තමයි මේ මතුවලා එන්නේ. අර කලින් කාපු ඒවා අමාරණ එකක් වෙන්නේ. එහෙම නැත්නම් ඒ කාපු ඒවා එක එක විදියට ආයෙත් ගොඩ ගහලා අනාගතේ කරන්න මෙහෙම තියෙනවා කියලා ප්ලෑන් කිරීමක් වෙන්නේ. ඕවා අර කලින් දන්න දේවල් නිසා ඒවට තියෙන අහුවීම අර කායානුපස්සනාවට වඩා ගොඩක් වැඩි. ඉක්මනට අහු වෙන්න පුළුවන්. දොන ඒ වුණාට හැබැයි කලින් ආත්මවල ඔය චිත්තානුපස්සනාව පුරුදු කරපු කෙනෙකුට නම් ඒ චිත්තානුපස්සනාවත් අර විදියටම කායානුපස්සනාව වගේ අහුවෙන්නේ නැතුව කරන්න පුළුවන්. අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. කායානුපස්සනාව වෙන්න පුළුවන්, චිත්තානුපස්සනාව වෙන්න පුළුවන්, වේදනානුපස්සනාව වෙන්න පුළුවන්, මොකක් හරි එකක් අනුන්ගේ දෙයක් දිහා බලනෝ වගේ, තමන්ගේ නොවන විදියට බලනෝ වගේ. එහෙම නැත්නම් මේක මේ පිට දෙයක්, මේකේ වෙන්නේ මොකක්ද කියලා මේකේ යථා ස්වභාවය බලාගෙන ඉන්න පුළුවන් නම් මොකක් කරත් කමක් නැහැ. ඒකට හුස්ම දිහාම බලන් ඉන්න ඕන කියලා ප්‍රශ්නයක් නැහැ. මොකක් හරි දෙයක් දිහා, මේ ඇඟ ඇතුලේ තියෙන දෙයක් මොකක් හරි දෙයක්, හිත දිහා මොකක් හරි දෙයක් දිහා හරියටම බලන් ඉන්න පුළුවන් නම් අන්න ඒකේ යථා ස්වභාවය Tamanටම තේරෙනවා. අන්න ඒ යථා ස්වභාවය අඳුර ගැනීම සඳහා මොකක් කරත් ඒක Tamanගේ ආර්ය පරිශ්‍රණයක් වෙන්නේ. ඒක Tamanටම ගැලපෙන එකක්. මේ අනුන් කියපු පළියටම ඒකම කරන්න උවමනාවක් නැහැ. තමන්ට වැඩියෙන්ම ගැළපෙන එක කරනෝ නම් ප්‍රධානම දේ ඒකට අහු වෙන්නේ නැති එක. ඔය සිතුවිලි වලට අහු වෙන්නේ නැතුව ඒක ඇවිල්ලා යන හැටි බලන් ඉන්න පුළුවන් නම් මේ සිතුවිලි වල කොහොමද මේන්නේ? ඒ වගේම බැරි වෙලා හරි අහු වුණා කියමු. අහු වෙන්නේ මොන වගේ ඒවලටද අහු වෙන්නේ? මම වැඩියෙන්ම අහු වෙන්නේ ආසාවට මේ බර වෙච්ච ඒවටද අහු වුණා නම් වැඩියෙන් අහු වෙන්නේ මේ තරහට බර වෙච්ච ඒවට. අන්න ඒ වගේ දේවලුත් තේරුම් ගන්න පුළුවන්. දැන් ඒ හරහා සමංගේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම සිතුවිලි වලත් මේ මට ඕන විදිහට මේක පාලනය කරන්න බැරි හැටි, මේක ඇති වෙලා නැති වෙලා යන හැටි, මේකත් එක්ක ගැටුනොත් ඊළඟ මොකක් හරි එක සිතුවිල්ලක් හරි අල්ලගත්තොත් ඒකත් එක්ක ඇති වෙන දැවීම් තැවීම් ස්වභාවය, ඔන්න ওই ස්වභාවයල් අනුංග එකක් දිහා බලනවා වගේ තේරුම් ගන්න පුළුවන්. දැන් එහෙම තේරුම් ගන්නෝ නම් මේක සිතුවිලිම කියලා ප්‍රශ්නයක් නැහැ. කායනුපස්සනාවමයි කරන්න ඕනේ කියලා දෙයක්වත් නැහැ. ඒ වුණාට අර මුලින් ආරම්භ කරන්නේ අපි සාමාන්‍ය ඕනම කෙනෙකුට ආරම්භ කරන්නේ කායානුපස්සනාවෙන්. මොකද ඒක අරට වඩා ලේසි. ඒකට අහු වෙලා යන්න තියෙන හැකියාව අඩු නිසා පොඩි ළමයෙකුටත් ඕනම කෙනෙකුට අල්ල ගන්න ලේසි. ඒ වුණාට ඊට පස්සේ ඒක පුරුදු කරනකොට නිකම්ම මේ හිත වැඩියෙන් ඇදෙන්නේ අරකට නම් බලෙන් අනිත් පැත්තට ගෙනල්ලා දාන්න උවමනාවක් නැහැ. දැන් මෙහෙම හිත ඉඳපු ගත්තු ගමන් සිතුවිලි වලට ගිහිල්ලා ඒකත් එක්ක අහුවෙන්නේ නැතුව ඒකත් එක්ක ඉන්න පුළුවන් නම් බලෙන් මේ කායානුපස්සනාව උසුම් බලන්න කියලා උවමනාවක් නැහැ. මොකක්ද හරියන්නේ වැටහෙන්නේ ඒකත් එක්ක හොඳට ඉන්න පුළුවන් නම් අන්න ඒකත් එක්ක ගියහම හරි. ඒක නිසා මම දන්නේ මේ කියන වார்த்தාවේ හැටියට සිතුවිලිත් එක්ක බලාගෙන ඉන්න පුළුවන් කියලා කියනෝනේ. ඉතින් එහෙම ඉන්න පුළුවන් නම් අහුවෙන්නේ නැත්තම් ඕකම කරගෙන යන්න, ඕක වෙනස් කරන්න උවමනාවක් නැහැ. හැබැයි අහුවෙනෝ වගේ නම් නිකන් නිකමට වගේ කායානුපස්සනාවක් දාලා බලන්න. එතකොට ඒ දෙකෙන් වැඩියෙන් හොඳ එක Tamanට ගැලපෙන එක Tamanටමයි තේරුම් යන්නේ. මොකක් හරි දෙයක් අරගෙන ඒක අරගෙන ඒකෙන් Tamanට ගැලපෙන එක තේරුම් අරගෙන ඒකත් එක්ක අහුවෙන්නේ නැතුව ඒකත් තවර ලෝකෙන් ගැලවෙන්න මේ අඩයක් විතරයි මේකත්. ඒ අඩේ හරියට පාවිච්චි කරන එක තමයි වැඩේ තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ තේරුණා ස්වාමීන් වහන්සේ මම මුලදී කාය අනුපස්සනාව තමයි ස්වාමීන් වහන්සේ අනුගමනය කරේ ඒ කියන්නේ මම කඩුවෙල සතිපාසලට සම්බන්ධවයි ස්වාමීන් වහන්සේ සතිමත් භාවයේ පුරුදු කරේ දැන් ස්වාමීන් වහන්සේ දැන් අවුරුදු 5ක් විතර වෙනවා දැන් තමයි ස්වාමීන් වහන්සේ මේ මෑතකදී තමයි මෙහෙම මේ සිතේ ස්වභාවය මට ඒක මුලදී එන්නේ නැති මට එහෙම ස්වභාවය හඳුනා ගන්න බැරි වුණා ස්වාමීන් වහන්සේ එතකොට මම ගොඩක් ආයානුපස්සනාවට බර වෙලා ගියේ. ඒ කියන්නේ සක්මන් භාවනාවට මම ගොඩක් පැය දෙක තුන සක්මන් කරපු අවස්ථා ගොඩක් කොවිඩ් කාලේ තිබුණා ස්වාමීන් වහන්සේ. එහෙම එහෙම ගිහිලා තමයි දැන් මේ සිතේ ස්වභාවය බලන්න මේ ගොනු වෙලා තියෙන්නේ. ඔබ වහන්සේ කිව්වා වගේ මේ සමහර දේවල් ස්වාමීන් වහන්සේ මම අර කම්මට තේරෙනවා කණ්ණාඩියකින් බලනවා වගේ මං සිත දිහා සක්මනේදී ගොඩක් වෙලාවට දැන් වම දකුණ කියලානේ ස්වාමීන් වහන්සේ මං අරමුණු කරගෙන යන්නේ අර කියන්නේ ඉතා කෙටි වෙලාවකින්ම ඒ කියන්නේ මං ඒ එතෙන්ට යන ස්වභාවය මට හඳුනා ගන්න බෑ හැබැයි මං ටික වෙලාවක් යනකොටයි හඳුනගන්නේ මං දැන් මේ බලන්නේ සිතේ ස්වභාවය කියලා මං මේ ඇවිද හිටියට කියලා එහෙම ස්වභාවයක් වූ ස්වාමීන් වහන්සේ එන්නේ ඔබ වහන්සේ කිව්වාගේ සමහරලාට අර සමීපව මම බලන වෙලාවලුත් තියෙනවා අහු වෙන වෙලාවලුත් තියෙනවා හැබැයි ස්වාමීන් වහන්සේ මම ඒ ස්වභාවයන් ශනේකින් බොහෝ විට හඳුන ගන්නවා හඳුන ගන්න නැති වෙලාවලුත් තියෙනවා හැබැයි හැම වෙලාවම ස්වාමීන් වහන්සේ හිතේ විසිරීම කියන ස්වභාවය ගොඩක් මට මේ හඳුන එදිනෙදා කටයුතු කරනකොට ස්වාමීන් වහන්සේ ඒ ස්වභාවයට එකපාරටපත් වෙනවා ස්වාමීන් වහන්සේ එතකොටම මට ඒක විසිරීම කියන ස්වභාවය මට තේරුණා මේක දැන් විසිරිලා කියලා. එතකොට සම්මාස මම ආයි නැවත සතිමත් වෙලා ආයි බලනවා. හැබැයි මම මොනවද දැන් ස්වාමී ඉස්සර නම් මම එහෙම සිතුවිලිනොට අකමැති ස්වභාවය තිබුණා. ඇයි මෙච්චර මෙහෙම මේ වෙන්නේ කියකී හිත එහෙම ඒක නවත්තන්න එක එක දේවල් මගේ හිතෙන්ම ස්වාමීන් වහන්සේව ගොඩ නැගෙනවා. ඇයි මේ මාව ඒ ස්වභාවයන් මතු වෙනවා. එතකොට එහෙම දේවල් කරා දැන් එහෙම කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මම ඔබ වහන්සේලාගේ උපදේශ අනුව කටයුතු කරනවා ස්වාමීන් වහන්සේ. බොහොම පිං සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි. දැන් ඔය කියන විදිහට මුලින් කායानुපස්සනාවෙන් පටන්ගෙන ටික කලක් යනකොට නේ මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. දැන් ওই ස්වභාවයත් කාලයක් යනකොට ආයෙත් වෙනස් වෙන්නත් පුළුවන්. දැන් ඕනම දෙයක් මේ වෙනස් වෙලා ඊළඟ තා ටික දවසකින් ඊට වඩා වෙනස් තත්වයකට යන්නත් පුළුවන්. ඒ නිසා මේකම හරි කියලා මෙහෙමම බලාපොරොත්තු වෙන්න එපා. අර දැන් යොමු කරනවා නම් මෙයා චිත්තානුපස්සනා සිතුවිලි දිහා බලන්න. අන්න ඉබේ යොමු වෙන පැත්තට ගිහිල්ලා ඒක දිහා බලන් ඉන්න එක තියෙන. තා ටික දවසකින් ආයෙත් වෙනස් පැත්තකට හිතම දාන්නෙම නැතුව යාම යනවා නම් ඒක දිහා මොකක් හරි දෙයක් දිහා මේක බලාගෙන ඉන්න තියෙන්නේ. ඉතින් මොනවා බැලුවත් අන්තිමටම දකින්න තියෙන්නේ එකම දෙයයි තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම තමයි මොකක් බැලුවා හිතේ හිත දිහා බලන් හිටියත් ඇඟ දිහා බලන් හිටියත් වෙන මොනවා බලන් හිටියත් අන්තිමට ඕක තමයි දකින්න තියෙන්නේ. ඒක නිසා අර හිතෙම යොමු කරනෝ නම් මේ පැති වලට ඒ හැම යොමු කරන හැම පැත්තක් දිහාම බලන් ඉන්න ඔක මොන බැලුවත් එකම දේ තමයි අන්තිමටම බලන්න වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි ස්වාමීන් වහන්සේ මට දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. බොහෝ ප්‍රසිද්ධ වේවා ස්වාමීන්
වහන්සේ. හොඳයි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
හොඳයි බොහොම පිං චම්පිකා මහත්මියට තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කර එකට දැන් මේ ළඟට නාමාන්ත මහත්මයාගෙන් වාර්තාවක් ඉදිරිපත් වෙලා තියෙනවා කැට් සෙක්ෂන් එකේ පර්යංකය කය වාඩි කරවා මුලදී මුළු කය වෙත සිහිය පිහිටවා ඉන්පසුව ක්‍රමයෙන් හුස්ම නාස්පුඩුවේ වදිමින් ඇතුල් වෙන බවත් දුටුවෙමි හුස්ම ඇතුළට ගැනීමේදී තියුණු ලෙස නාස්පුඩුවේ වදින බව දැනුණද පිටවීමේදී නාස්පුඩුව තුලින් ඒකාකාරීව ඉවත් වී යයි සිත විසිරී ගිය විටදී බොහෝ විට නැවත සිහිය පැමිණෙනුයේ නාස්පුඩුවෙන් හුස්ම ඉවත් වී යන විට ඇතිවන සියුම් දැනීම වෙතටය. වරින් වර හිත විසිරී ගියද සමස්ත වශයෙන් හිත වෙත එන අරමුණු සීමා වන නිසා විශාල සැපවත් බවක් දැනුනේ. ආශ්වාසය ඉවර වී ප්‍රශ්වාසය ආරම්භ වන විටම ඒ දෙක අතර හිඩැස තුලදී ආශ්වාසය නැති වී ගිය බවත් එය වෙනස් වන සුළු දෙයක් බවත් හැඟී යයි. මේ හිඩැස තුලදී හිත ඊළඟ නියමිත ප්‍රශ්වාසය වෙත පිහිටීමට නොයවසිල්ලෙන් සිටින බවද දුටුවෙමි. පෙනහළුවල උස් පහත් වීමද පැහැදිලිව දැනේ. නාස්පුඩුව හරහා ඇතිවන දැනීම අනිත්‍ය ලෙස දකිමින් සිටින විට හිතේ විසිරී යාම අඩු බවද අද්දුටුවෙමි. ඊළඟට සක්මන පිළිබඳවත් වාර්තා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකත් ඉදිරිපත් කරන්නද?
හොඳයි. මේක නාමන්තගේ ප්‍රශ්නයක්ද? එහෙම නැත්නම් නාමන්තර ලැබිච්ච එකක් මම හිතන්නේ නේද? නාමන්ත ඉන්නව නේද?
අවසරයි ස්වාමීන් වහන්සේ ලැබිච්ච එකක් ස්වාමීන් වහන්සේ මම සූම් චැට් එකෙන් ඊළඟට එව්වා.
හරි හරි.
හරි.
සමාවෙන්න.
කියන්න ඉතරිය.
සක්මන පැය දෙකයි. පළමු පැය. දෙපතුල් වෙත සිත පිහිටුවා සක්මන පටන් ගතිමි. දකුණු යටිපතුල බිම තැබීම හිස් බව, වම් යටිපතුල බිම තැබීම හිස් බව යන සතර අවස්ථා සියුම්ව පෙනුනි. මේ සතර අවස්ථාවල හිත පිහිටන විට ප්‍රනීත බවද දැනුණු අතර නිවන මෙන් වූ සැපයක් ලෙස ප්‍රකටව දැනුනි. එහෙත් එම සැපය හේතුඵලවලින් සකස් වූ බව සිතී එම සැපේ නොඇලුනෙමි. සාමාන්‍ය වශයෙන් පියවර 60ක් පමණ හිත නොවිසිරී සක්මන් කළෙමි. අද නම් හිත පිට ගිය විටම එක් පියවරක් තැබීමට යන කාලයක් තුල හිත මූල කර්මස්ථානයට පැමිණියේය. යටිපතුල් වල උණුසුම් සිසිල් පෙදෙස් වෙන වෙනම දිස්විය. වම් හා දකුණු පාදයේ පොළවේ ස්පර්ශය එකිනෙකට වෙනස් බව දැක්කෙමි. කයේ විශේෂ පීඩාවක් නොමැත. මානසිකව සුව බව දැනුණද එයට නොඇලී සක්මන් කරමි. දෙවැනි පැය. දෙවැනි පැය තුලදී හුස්ම රැල්ල වෙත සිත පිහිටීම ඉබේම සිදු වී හුස්ම රැල්ල සියුම් වී ගියේය. සක්මන නිමවන තුරුම ඒ අයුරින් සිත පිහිටවා අතරින් පතර දෙපතුල් වෙතද හිතින් බලමින් සක්මන් කළෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාව අවසానයි ස්වාමීන් වහන්ස.
හොඳයි අපි ඉස්සෙල්ලා පරයන්කයට ගියත් පරයන්කයේදී මෙයාට අඳුර ගන්න තියෙනවා හුස්ම ඉවර වෙන හැටි ඊළඟට ආයෙත් අලුතෙන් පටන් ගන්න හැටි මේ අඳුර ගන්නත් එක්ක ඊළඟට කියනවා හුස්ම ඉවරුණාට පස්සේ ඉවර වෙච්ච එකේ ගැන තේරුණා ඊළඟට ඊළඟට එන්න එක තියෙන ගැන බලාපොරොත්තුවක් තියෙනවා කියලා. ඔන්න ඊළඟට එන එක ගැන බලාපොරොත්තුෙන් ඉන්නවා කියන්නේ තාම හුස්ම දැනිලා නැහැ. ඔන්නට ඊළඟට තව එකක් එයි කියලා එයාගේ හිතේ තියෙනෝනේ ගතිය. දැන් මේ වෙලාවේ බලන්න මේ වෙලාවේ උපරිම සිහියෙන් ඉන්නේ. දැන් හුස්ම දැනෙන්නෙත් නැහැ මේ වෙලාව මොකක්වත් දැනෙන්නේ නැහැ. ඔන්නට ඊළඟට එන එක දිහා බලාපොරොත්තුකුත් තියෙනවා. මේ වෙලාවේ වෙන සද්ද අහන්නෙත් නැහැ, ගඳ රස විඳින්නෙත් නැහැ. මොකක්වත්ම දැනෙන්නේ නැහැ. හුස්ම දැනෙන්නෙත් නැහැ. එනට එන එකක් ගැන බලාපොරොත්තුෙන් ඉන්නකොට ඒ වෙලාවේ උපරිම සිහියෙන් ඉන්නේ. ඒ වගේම මෙන්න මේක තමයි අපේ මේ භව නෙත්‍ය කියලා කියන්නේ. අපේ එක සිතුවිල්ලක් ඉවර වෙනකොටම ඊළඟ එක හොයාගෙන යනවා මේ තණ්හාව විසින් ආශාව විසින් ඊළඟ තව ඊළඟ සිතුවිල්ලක් ඇති කරන්න මොකක් හරි එකක් හොයාගෙන යනවා. දැන් මෙන්න මේක තමයි අපේ භවයේ එක දිගට පවත්වාගෙන යෑමත් වෙන්නේ. මේ මේකෙම පොඩි මේකට අච්චරම අදාළ නැහැ. දැන් අපි හැම මොහොතේදීම එකක් ඉවර වෙනකොට තව ඊළඟ එකක් අල්ල ගන්න තමයි බලාගෙන ඉන්නේ. මේකම තමයි මරණ වේලාවෙදිත් මේ ඇඟ දාලා යන්න ඕනහම මෙයා මොකක් හරි එකක් ඊළඟට තව එකක් අල්ල ගන්නවා. ඉතින් ඕකම අඳුර ගන්න පුළුවන් මේ හුස්ම ගන්න ඉද්දී උනත් වම තියලා දකුණ තියද්දී උනත් වම දැනෙන එක ඉවර වෙනකොටම දකුණට මෙයා යොමු වෙනවා, හිත යොමු වෙනවා. ඊළඟ එක අල්ල ගන්න තමයි හැමතිස්සෙම බලන්නේ. අපි කෑම කනකොට බැලුවත් කෑම කනකොට මොකක් හරි එක දෙයක් කාලා ඉවර වෙනකොට මම අනිත් එකට අත දානවා. තව එකකට ඊළඟ එකට යොමු වෙනවා. ඔය හැමතිස්සෙම අපි කරන්නේ එකක් ඉවර වෙනකොටම ඒක ඉවර වෙනකන් ඉන්නේ නැතු ඒක ඉවර වීම දිහා බලන් ඉන්නව වෙනකොට ඊළඟ එකකට යොමු වීමක්නේ. ඉතින් මේක තමයි අපි සංසාරේ ඉස්සරහට දිගට ගෙන යාම සිද්ධ කරන්නේ මේකම තමයි. දැන් මේ සංසාරේ මේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් මේ හුස්ම දිහා බලාගෙන හුස්මෙත් තියෙන මෙන්න මේකම තමයි. හුස්ම දිහා බැලුවත් එකයි වෙන මොකක් හරි දෙයක් දිහා බැලුවත් අපේ හිත ඊළඟට කරන්න තියෙන දෙයකට හැමදෙසෙම යොමු වෙනවා. මේ වෙලාවේ මේක ඉවර කරනවට වඩා ඊළඟ එකට යන්න. ඔන්න ඕක තේරුම් ගන්න පුළුවන් නේ ඒක ගොඩක් වටිනවා. ඊළඟට සක්මනට ගිහිල්ලා බැලුවත් සක්මනේ කියන පළවෙනි පැයේ මෙහෙමයි හිත පිට යන්නේව දැක්කා. ඊළඟට පියවර 60ක් විතර පිට යන්නේ නැතුව දැක්ක කොහොම කියනවනේ. ඊළඟට දෙවනි පැයේදී මෙන්න මෙහෙමයි කියලා ඊළඟ වෙනසක් කියනවනේ. දැන් ওই දෙකේ බලන්න දැන් පැයකට පස්සේ වෙනසක් තියෙනවා. දැන් ওই වෙනස පොඩ්ඩක් ඊළඟට පැය වෙනුවට පැය භාගික ඒව හතරකට කඩලා බලන්න ඕකේ වෙනසක් තියෙනවද කියලා. දැන් මුලින් කියනවා පළවෙනි පැය මෙහෙමයි දෙවනි පැය මෙහෙමයි කියලා. ඊට පස්සේ ඊළඟ දවසේ ගිහිල්ලා බලන්න පළවෙනි විනාඩි 30 කොහමද දෙවෙනි විනාඩි 30 කොහමද තුන්වෙනි 30 එහෙම හතරවෙනි 30 බලන්න ওই හතර වෙනසක් තියෙනවද කියලා. දැන් ඒකේ වෙනසක් තියෙනවා නම් ඊළඟ දවසේ විනාඩි 10න් 10 වගේ කඩලා බලන්න වෙනසක් තියෙනවද කියලා. ඒකෙත් වෙනසක් දැක්කොත් ඊළඟ දවසේ විනාඩි 5න් 5 එහෙම පියවරෙන් පියවර වෙනසක් තියෙනවද කියලා බැලුවොත් මේ හැම පියවරක් ගානම එකකට එකක් වෙනසක් තියෙනවා. මේක තමයි අනිත්‍ය ස්වභාවය. දැන් මුලදී අපිට පේන ලොකුවට දැන් මම පොඩි කාලේට වඩා දැන් මම වෙනස් වෙලා. අවුරුදු 50ක් ගියාට පස්සේ මම වෙනස් වෙලා කියලා හිතනවනේ. ඊට වඩා එහෙම ටික ටික කාලේ අපි ටික ටික කඩලා බැලුව පළවෙනි පැයයි දෙවෙනි පැයයි අතර වෙනස වගේම ඇත්තටම බැලුවොත් පියවර දෙකක් අතරේ කිසිම සමානත්වයක් නැති බවක් තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ විදිහට තේරුම් ගන්න පුළුවන් තමන්ගේ මේ හුස්ම දිහා බලලා එහෙම නැත්නම් යටිපතුල දැනීම දිහා බලලා හරි මේ එක මොහොතක් හරි මට ඕන විදිහට මේක එක විදිහට තියෙන්නේ නැහැ කියන සබය වුණත් මේ හරහා තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේවා තේරුම් ගැනීම සඳහා තව දැන් පැය දෙකක් භාවනා සක්මන් කරනවා නම් ඊළාට ওই පැය දෙක කියන එක ඒ පැය දෙකෙන් සීමා කරන්නේ නැතුව එදිනදා ජීවිතයේ කොහේ හරි කඩේකට යනකොට බස් වලට එහෙකට යනකොට හරි ওই හැමදෙසෙම මේකම බලාගෙන යන්න. ඊළාට එදිනදා මොකක් හරි වැඩක් කරද්දී අතට පයට දැනෙන දේවල් ඒවත් එක කැමැති අකමැති ස්වභාවයන් ඒවා වුණත් දිගටම බලාගෙන යනකොට දවස පුරා මේ හිතේ ස්වභාවයල් මෙහෙම ඊළඟට එන එක අල්ලගන්න යන හැටි ඉවර වෙන හැටි ඒවා දිහා Tamanටම තේරුම් ගන්න පුළුවන්. දැන් ඒක නිසා මේකම හැමතිස්සෙම ඉඳගෙන ඉන්න එක සක්මනම විතරක් නැතුව මේකම මේ සිහිය පවත්වන එක දවස පැය 24ම කරගන්න පුළුවන් නම් ඒකත් එක්ක Taman ගැනම Tamanට අවබෝධයක් ලබන්න පුළුවන්.
බොහොම පිං ඒ වார்த்தාව අපිට ඉදිරිපත් කළාට ඒ වගේම ඔබ වහන්සේටත් බොහොම පිං මේ කමටහන් ගැටළු වලට උත්තර ලබා දුන්නට ස්වාමින් වහන්සේ මේ වන විට වෙනත් ප්‍රශ්න නම් ඉදිරිපත් වෙලා නැහැ. අපිට තව දුරටත් වෙලාව තියෙනවද සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න?
ප්‍රශ්න තියෙනවද නම් බලමු ඉතින් නැත්තම්.
තව කාට හරි තමන්ගේ කමටහන් ප්‍රශ්න ඉදිරිපත් කිරීමට තියෙනවා නම් කරුණාකරලා අත ඔසවලා අපිව දැනුවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා.
ප්‍රශ්න නෑ වගේ නේද?
එහෙමයි ස්වාමීන් වහන්ස. සමා වෙන ස්වාමීන් වහන්ස නාමන්ත අත ඔසවාගෙන සිටිනවා. නාමන්ත ඔබට පුළුවන් ඔබේ ගැටළුව ඉදිරිපත් කරන්න.
මේ අවසරයි ස්වාමීන් වහන්ස, මට මේ පොඩි දහම් ගැටලුවක් ඇති වුණා. දැන් ඒක හරි අමාරුයි මට ඉදිරිපත් කරන වචන මේව කරගන්න. දැන් අපි දැන් සතියෙන් බලද්දි ස්වයන්ස දෙයක් නැති වෙන බව පේනවා. ඒ කියන්නේ දැන් එක අරමුණක් හිතට ඇවිල්ලා ඒ ගැන අවධානය ගිලිහෙනකොට ඊළඟ අරමුණ එනකොට ටිකක් තේරෙනවා කලින් අරමුණ දැන් අමතකයි ඊළඟ අරමුණට මාරුණා කියන එක. එතකොට අර අලුත් අරමුණකට හිත එනවා කියලා බලන එකත් ඒකත් ඒ කියන්නේ අලුත් අරමුණක් ඇති වෙනවා කියන එකත් අයිති වෙන්නේ නිකන් විපස්සනා වගේ බැලීමක් එහෙම නැත්නම් තොරතුරු බැලීමකටද වැඩිය හොඳ අර නැති වෙන එක බලන එකද නැත්නම් දැන් යමක ඇති වෙනවා කියන්නේත් ඒ දේ නැති වෙනවා කියන දේ නැති වෙලා යනවා කියන එක විදිහට ගන්න පුළුවන්. දැන් හුස්ම රැල්ල පෙනෙන්න ගන්නවා කියන්නේ හුස්ම රැල්ල පෙනෙන්නේ නැතුව තියනවා කියන දේ අනිත්‍ය නිසා නැති වෙලා යනවා කියන එක. එතකොට එකම කාසිය දෙපැත්ත වගේ නේද ස්වයන්නසන්? එහෙම වගේ පොඩි මේ විතර්කයක් ආවා මේ සතිය සතිමත් වෙද්දී. ඔබ වහන්සේගෙන් පොඩි පැහැදිලි කිරීමක් ලැබෙනවා නම් බොහොම පිං.
ඔය අනිවාර්යයෙන්ම ඇති වුණොත් නේ නැති වෙන්නේ. ඇති වෙන දේ තමයි නැති වෙන්නේ. එතකොට ඇතිවීම දකිනවා නම් නැතිවීමත් අනිවාර්යයෙන්ම දකින්න පුළුවන්. මේ මේක දැන් ওই නිකමට කියනවටනේ ඇති වුණොත් නැති වෙනවා කියලා. ඉතින් Tamanටම තේරුම් ගන්න පුළුවන්. හුස්ම හරහා හරි ඒක ඇති වෙන බව දැනගන්න දකින්න පුළුවන් නම් ඒකම නැති වෙන හැටි දකින්න පුළුවන් නම් ඒ වගේම මේ ඇතිවීම දකින්නද අපේ හිත වැඩියෙන් කැමති නැතිවීම දකින්නද කියලාත් බලන්න. දැන් හුස්ම දිහා බොහොම බලන් ඉන්නකොට අර කලින් කියපු ඒ වார்த்தාවේදී උනේ මේක නැති වෙනව දකිනව ඒ උනාට ඊළඟ හුස්ම දකින්න බලාපොරොත්තුවකින් නේ ඊළඟට ඉන්නේ. එතන මේ ඇතිවීම දකින්න බලාපොරොත්තුවකින් ඉන්නේ අපි. ඒ වார்த்தාව ඉදිරිපත් කරපු කෙනා නෙවෙයි අපි හැමෝම බලන්න. ඔය මං කියපු උදාහරණත් එක්ක බලුවම හැමතිස්සෙම අපි ඊළඟ ඇතිවීම බලාගෙන තමයි ඉන්නේ. මේක තමයි අර අපේ භවයේ ඉස්සරහට ගෙන යන්න භව නෙත්‍ය කියලා කියන්නේ මෙන්න මේකට. අපි අනිත් පැත්තට ඒ එකක් ඉවර වෙනකොටම තව කොක්කක් ඉස්සරහට දාලා තමයි ඒක ඉවර කරන්නේ. ඊළාට ඒ කොක්කට අමුණගෙන තමයි ඊළඟ එක පටන් ගන්න. ඔන්නෝම දිගට දිගට කොක්කක අමුණගෙන යන්නේ. ඉතින් මේ ඇතිවීම පටන් ගන්නකොටම අනිවාර්යයෙන්ම ඒකෙත් ඉවරයක් වෙනවා කියන එක දැනගෙන ඇතිවීමක් කරනවා නම් එතකොට ඒ දේ අතරමැදි මොකක් හරි වුණා කියලා ප්‍රශ්නයක් නෑ. මං කියන මේක චූටි දේවල්ට කඩලා කඩ නෙවෙයි මොකක් හරි අපි කියමු අලුතෙන් මොකක් හරි දෙයක් බලාපොරොත්තුකින් පටන් ගන්නකොට ඒක ලොකු බලාපොරොත්තුකින් පටන් ගත්තොත් අතරමඟදී ඒක කැඩිලා ගියහම අපිට හිතට දුකක් දැනෙනවා. එහෙම නැතුව මේක වෙන්නත් පුළුවන්, මේක අතරමැදි කැඩෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා කියලා දැනගෙන කරා නම් එතකොට කැඩුනායි කියලා ප්‍රශ්නයක් නැහැ. ඕනම දෙයක් පටන් ගත්තොත් අනිවාර්යයෙන් මැරෙනවාමයි, ඉපදුනොත් අනිවාර්යයෙන් මැරෙනවාමයි. ඉතින් ඒකම තමයි හුස්මට තියෙන්නෙත් ඕකම තමයි. අපි හුස්ම දිහා බලන් ඉන්නෙත්, එහෙම නැත්නම් වම දකුණ දිහා බලන් ඉන්නෙත්, වෙන මොකක් හරි එකක් අවසානය කරගෙන බලන් ඉන්නෙත්, ওই ওই හරහා මේ යථා ස්වභාවය තේරුම් ගන්නනේ. එතන මේ ඇතිවීම විතරක්ම බලනවා හරි නැතිවීම විතරක් බලනවා කියන එක නෙවෙයි, ওই ස්වභාවයල් ඔක්කොම දකින්න පුළුවන්. ඔක හුස්මෙදිවත් සිතුවිලි වල හරි මොකක් හරි වෙන දෙයක බැලුවත් ඒ හැම එකකෙම චූටි චූටි මේ ඇතිවීම නැතිවීම ගොඩක් තමයි වෙන්නේ කියලා ඒක තේරුම් ගන්න පුළුවන්. එතකොට ඕනම දෙයක් අර මේ නාමන්ත කිව්වා වගේ ඕනම දෙයක් ඇති වෙනකොටම අපිට යම් කිසි අවබෝධයක් එනවා. මේක ඇති වුණා නම් අනිවාර්යයෙන්ම නැති වෙනවා කියන අවබෝධය Tamanටම එනවා. එතකොට ඒ ඇති වෙනකොට ඒකට පාටි දාන්නවත් නැති වෙනකොට අඬා වැටෙන්නවත් කිසිම උමනාවක් වෙන ගතිය අඩු වෙනවා. ඒක තමයි කියන්නේ ඔය මොකද්ද මේ මේ රතන සූත්‍රයේ මංගල සූත්‍රයේ අන්තිමටම කියන්නේ ඕනම දෙයකට විරංජනය වෙනවා කියලා. එතකොට මේක ඇති වුණත් නැති වෙනවා කියන එකට දන්නවනම්
අසුර
මොන දේ වුණත් ඒ ඇති වෙනකොටම දන්න මේක හොඳ දෙයක් ඇති වුණත් නරක දෙයක් ඇති වුණත් මේක නැති වෙනවා කියන එක Tamanටම අවබෝධයක් ඇති වෙලා නේ තියෙන්නේ. ඒක නිසා ඉතින් ඔය ඇතිවීම නැතිවීම හැම දෙයක්ම දකින්න තමයි තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ, පැහැදිලි, බොහොම පැහැදිලි. ඒක මේ එතන අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් හිතේ ලොකු බලාපොරොත්තුවක් තියෙන දිගින් දිගට යන එකක් ඊළඟට මොකද්ද කරන්න විශේෂණ දැන් කාර්ය බහුල වුණාම එක වැඩක් කරගෙන ඉවර වෙනවා වගේ හිතනකොටම ඊළඟ එක තද තීව්‍ර බලාපොරොත්තු වීමක් වෙනම එනවා සයිකල් එකක්. ඒක වෙනම කර කර කි තියෙන ඔළුවේ නිකන් රෝදයක් කරගෙන වගේ.
ඒක හැම කිසිසෙම තියෙන දැන් කෑම කනකොට වුණත් ඕක හොඳට අඳුර ගන්න පුළුවන්. අපි එක කටක් කාලා ඉවර වෙන්න ඉස්සෙල්ලා අනිත් එක අනන්න ගන්න එහෙම කරනවනේ.
එහෙමයි සර්.
කෙසෙල් ගෙඩියක් කාලා ඉවර වෙනකොටම තව කෙසෙල් ගෙඩි දෙකක් තියෙනවනේ. එක කෙසෙල් ගෙඩියක් කාලා ඉවර වෙනකොටම අනිත් කෙසෙල් ගෙඩිය ලෙලි ගහන්න ගන්නවා.
එහෙමයි සර්.
සාමාන්‍ය කරන්නේ නේ. ඕක පළතුරු එහෙම කනකොට එකක් කාලා ඉවර වෙනකොටම කැමති දේවල් කාලා බලන්න. දැන් කිරිපැණි කනවා නම් ඒ හැන්ද කාලා කටේ දාලා රස විඳලා ගිලෙන්නත් ඉස්සෙල්ලා අනිත් එක හැන්ද දානවනේ කිරිපැණියකට. එහෙමයි. ඒක තමයි මේ ඉස්සරහට ගෙනියන්නේ එකක් ඉවරනකොට තව එකක් කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පැහැදිලි. එතකොට ඒක ඒකත් ඉතින් අර විදියට සතිමත්ව නිරීක්ෂණය කරන එක තමයි තියෙන්නේ.
නිරීක්ෂණය කරන නිසානේ දැන් ওই ටිකක් හරි අඳුරගෙන තියෙන ওই තව තව නිරීක්ෂණය කරනකොට මේක හැම දෙයකම තියෙන මේකමයි කියලා තේරුම් ගන්න පුළුවන්.
එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පින්, බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි වහන්සේ.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි නාමන්ත. ගැටළු ඉදිරිපත් කළාට එහෙමනම් ස්වාමීන් වහන්ස අද දින කමඨහන් ප්‍රශ්න වලට පිළිතුරු සැපීමෙන් අප වෙනුවෙන් බොහොම කාරුණිකව ඉදිරිපත් වූ ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා කියලා මම දැන් වැඩසටහනේ ඉතුරු කොටස පවත්වාගෙන යෑමට පද්මා අක්කාට බාර දෙනුයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට බොහොම පින්. ඒ වගේම බොහොම ස්තුතියි ළඟ මම දැන් මේ ස්වාමීන් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව කිරීමටත් දෙවියන්ට පුණ්‍ය පින් අනුමෝදන් කිරීමටත් උපාලි මහත්මයාට ආරාධනා කරනවා. උපාලි, ඔබගේ අවස්ථාව.
බොහොම පින් පද්මා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි, සහභාගී විසිට සියලු දෙනාගෙන්මත් අවසරයි. අද දින අපට ඉතාමත් වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ලැබුණු අතර ඒ වගේම ස්වාමීන් වහන්සේලා විසින් අපගේ සතිය පිළිබඳ වාර්තාවලට ඉතා අගනා පිළිතුරු අර්ථවත් උපදෙස් සහ අනුශාසනා ලබා දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාට අපහට මේ අවස්ථාව ලබා දුන් නිසරණ වනේ ලොකු ස්වාමීන් වහන්සේතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට, එමෙන්ම වැඩසටහන සංවිධානය කළ සියලු දෙනාට, සහභාගී වී සිටින අප සියලු දෙනාටත් මේ පිණින් සසර ගමන කිති කර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දැන් අපි දෙවියන්ට සහ පින් කැමති සියලු සත්වයන්ට අප රැස් කරගත් පින් අනුමෝදන් කරමු. එත්තා උතාච අම්මේහි සම්භතම් පුඤ්ඤ සම්පදං.